ගරු සුදර්ශන දේනපිටියේ මැතිතුමා, ඔබතුමාට විනාඩි 13 කාලයක් ලැබෙනවා.
ගරු මූලසාරූඪ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ රටට වැදගත්, අපේ රටට වැදගත් මේ අවස්ථාවේ බොහෝ වැදගත් මාතෘකාවක් ඇටදී කතා කිරීම ලැබීමත් වාසනාවක්. මොකද මේ වෙලාවේ රටේ ජනතාව ගොඩක් අමාරුවෙන් ඉන්න වෙලාවක්, අපහසුවෙන් ඉන්න වෙලාවක්, දිළිඳුකම තවත් වැඩි වෙච්ච වෙලාවක්. මොකද කොවිඩ් වසංගතයත් එක්ක අපි තවත් අපේ රට පහළට වැටුණා. රට ටිකෙන් ටික අනතුරුදායක තත්ත්වයකට පත් වුණා. රටේ ණය වාරික ගෙවා ගන්න බැරි වුණා. අපි අපහසුයෙන් ගමන් කරන තත්ත්වයට පත් වුණා. අන්තිමට රට බංකොලොත් කියන තැනකටත් යන්න සිදු වුණා. මේ හැම දෙයක්ම වෙනකොට කොවිඩ් වසංගතයෙන් අපි වැටකාලා, කොවිඩ් වසංගතයෙන් ඉස්සරහට එනකොට, අපි කොවිඩ් වසංගතයෙන් රට බේරගන්නකොට, ජනතාව බේරගන්නකොට, අනිත් පැත්ත තරාදි අනිත් පැත්ත වගේ අනිත් පැත්ත පහළට වැටුණා. සමහර වෙලාවට මොකද්ද කරන්නේ, කොහොමද ජීවත් වෙන්නේ මිනිස්සු, එහෙම හිතන්නවත් බැරි තරම් තත්යකට පත් වුණා. එක වෙලාවක පෝලිං නැවත ක්‍රමයක් ආරම්භ වුණා. හැම තැනම පෝලිං, ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව. ඒ වගේම බඩු භාණ්ඩ හිඟකම, පෙට්‍රල් ඩීසල් භූමි තෙල්, ජනතාවට අවශ්‍ය බඩු භාණ්ඩ හිඟකම, මේ හැම දෙයක්ම අපිට බලපෑවා. ඒතකොට දිළිඳු ජනතාවට මේක තදින්ම දැනුණා. උන්ට කරගන්න දෙයක් නැති වුණා. ඒතකොට සමෘද්ධිය ලබා දෙනවා, ඒ වගේම සමෘද්ධිය ආධාර ලබා දෙනවා, ඒ වගේම වැඩිහිටි දීමනා ලබා දෙනවා, නොයෙකුත් අසනීප තත්ත්වයන් වලට තත්ත්වයන්ගෙන් පෙළෙන අයට ආධාර ලබා දෙනවා. මේ හැම දෙයක්ම අපහසුවෙන් කරගෙන ගියා. දැන් යම් කිසි මට්ටමකට IMF ලෝන් ඇත් එක යම් කිසි මට්ටමකට තැනකට ඇවිල්ලා අපි මේ වෙනකොට යම් ස්ථාවරයකට රට හැදිලා තියෙනවා. ඒකට අපි බොහෝ ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු ජනාධිපතිතුමා, ප්‍රමුඛ මේ සියලුම මැති අමතුරුන්ට. මොකද මහත් වෙහෙසක් ගත්තා මේ තැනට එන්න. නොයෙකුත් කකුලෙන් ඇදීම්, නොයෙකුත් බාධක, නොයෙකුත් දේවල් තියාගෙන තමයි මේ ඉස්සරහට ආවේ. සමෘද්ධි පවුල් සාමාන්‍යයෙන් ලක්ෂ 17ක් පමණ ඉන්නවා. මේක තමයි සංගන්න වාර්තා අනුව තියෙන්නේ. එතකොට අපි දකිනවා දැන් මේ අලුතෙන් අපි 2023 ජූලි 1 ඉඳන් අස්වැසිම සුභසාධන ප්‍රතිලාභ සඳහාතෝ කණ්ඩායමක් තෝරගෙන 120 කතර ප්‍රමාණයක් තෝරගෙන ආධාර දෙන්න සැලසුම් කළා තියෙනවා. මේ ආධාර දෙන්න සැලසුම් කළා තියෙන්නේ ගරු මුලසාරණ මන්ත්‍රීතුමනි, සමනෙන් ප්‍රතිලාභීන් 2500ක් වගේ ලබා දෙන්න, රුපියල් සාමාන්‍ය රුපියල් 2500ක් වගේ ලබා දෙන්න 104 කතර ප්‍රමාණයක්, ඒ වගේම 5000ක් ලබා දෙන්න 104කේ, දුප්පත් කියලා කාණ්ඩයක් 8500 කතර මුදලක් ලබා දෙන්න 108ක්, 104 කතර ප්‍රමාණයක් ඉන්නවා තව 15000 සීමාවේ. මේ අයට යම් කිසි ශක්තියක් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මම නම් දකින්නේ මේවා, මේක ඇත්තටම හොඳ වැඩ. මේ වෙලාවට අනුව මේ ජනතාව අන්ත දුගී තත්යකට පත් වෙලා අමාරුවෙන් ඉන්න වෙලාවක දෙන්න පුළුවන් හොඳම ආධාරය මේක. මේක ලබා දීලා අපිට පුළුවන් යම්කිසි සහනයක් දෙන්න මේ අහිංසක ජනතාවට. මේ අහිංසක මිනිසුන්ට යම්කිසි සහනයක් දෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් ලබා දීලා. ඔවුන්ට හාල් ටිකක් ලබා දුන්නම ඒ තියෙන පුදුම ඒ සතුට අපි දැක්ක හාල් බෙදන වෙලාවල. ඔවුන්ට පරිප්පු ටිකක් ලබා දීලා ඔවුන්ට යම්කිසි දෙයක් කන්න අවශ්‍ය ආහාර පාන ලබා දුන්නම ඒ සතුට අපි දැක්කා. මේක තමයි අවශ්‍ය මේ මොහොතේ අවශ්‍ය දේ. හැබැයි මම හැම දෙයක්ම කියන විදිහට ජාතික සැලැස්මක් නැතිකම තමයි අපි මේ හැම දෙයකටම මැදි වෙලා. අපිට රිසර්ව්ස් නැහැ. අපි ඔක්කොම හිර කරගෙන අපි ජාතික සැලැස්මක් නැතිව ඉස්සරහට ඇවිල්ලා අවුරුදු 5න් 5ට මේ වෙනස් වෙලා අලුත් අලුත් දේවල් බිහි වෙලා සැලැස්මක් නැතිකම නිසා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 2012 වර්ෂයේ 115 කතර සමුද්‍ර ලාභයෙන් ඉඳලා තියෙනවා. 2015 වෙනකොට 14ක් වෙලා, ආපහු 18 වෙනකොට 13ක් වෙලා, 19 වෙනකොට මේ වාර්තා 90 19 වෙනකොට ලක්ෂ 18ක් වෙලා 2022 වෙනකොට දැන් ආපහු ලක්ෂ 17ක් වෙලා ඉන්නවා මේ කණ්ඩායම සාමාන්‍ය අපි බලා මම නම් බලාපොරොත්තු වෙන අපි හැමෝම බලාපොරොත්තු වෙන මං හිතන විදිහට මං විශ්වාස කරන විදිහට බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රමාණය අඩු වෙ යුතුයි 2012 වර්ෂයේ ලක්ෂ 15ක් හිටියා නම් අපි මොකක් හරි සැලසුමකට මේ කණ්ඩායම ඉස්සරහට ගේන්න මේ කණ්ඩායමට යම්කිසි ආධාරයක් දීලා ඔවුන් උඩට ගන්න වැඩපිළිවෙලක් හදලා තිබ්බනම් මේ ප්‍රතිලාභින් ගන්න අඩු වෙ යුතුයි මේක වැඩි වෙන්න බෑ එහෙනම් අපේ සැලැස්මේ ප්‍රශ්නයක් තියෙනවා අපි දෙනවා කියලා හැමෝටම මේ සමුද්‍රිය දෙනවා සමුද්‍රිය ලැබීමට නුසුදුසු ඇතලා සමුද්‍රිය ගන්නවා නොයෙකුත් හිතවත් කම්මත නොයෙකුත් දේශපාලන කණ්ඩ දේශපාලනය කරලා එහෙම නැත්නම් මොකක් හරි ඒ දේවල් වලින් සමුද්‍රිය ගන්නවා අපි දකිනවා මේක නෙමෙයි බිය යුත්තේ මේ අයට දෙන්න ඕන වැඩපිළිවෙලක් අපි මුදලක් දෙනවා යම්කිසි මුදලක් දෙනවා නම් ඔවුන් ස්ටෙප් එකක් උඩින් තියන්න ඕනේ ඒකට යම්කිසි වැඩිපුර මුදලක් හරි දුන්නත් කමක් නැහැ හැබැයි එයා අඩියක් උඩින් තියන්නේ ඊළඟ වර්ෂයේ වෙනකොට 2012 ඉඳන් 2013 වෙනකොට එයා උඩට ගන්න ඕනේ යාගේ ජීවන තත්ත්වය එයාට දෙන්න ඕනේ යම්කිසි සොණ්ඩකියාවක් හරි කරන්න ක්‍රමවේදයක් හදලා දෙන්න ඕනේ සොණ්ඩකියාවක් කරන්න ක්‍රමවේදයක් තමයි හදලා දෙන්න ඕනේ මං හිතන සොණ්ඩකියාව තමයි හොඳම දේ අපි දකිනවා දැන් මම කොරියාවට ගිය වෙලාවේ මම දැක්ක දෙයක් තමයි වීල් චෙයර් කී ඇවිල්ලා බෝතල් එකතු කරන වයසක අය කාන්තාව වයසක අය ඔවුන් දවසේ වියදම හොයාගන්න බෝතල් ටික එකතු කරලා ප්ලාස්ටික් බෝතල් අනෙකුත් වීදුරු බෝතල් එකතු කරලා එයාගේ මේ වීල් චෙයර් එකේ යටම තියෙන පොඩි මේක ප්ලේස් එකක් හදාගෙන තැනක් හදාගෙන ඒක එකතු කරලා ගිහිල්ලා එයා විකුණලා යම් කිසි මුදලක් හොයාගන්න ඒ මොකක් හරි දෙයක් කරන ජපානයේ ගියම ජපානයේ දකින්නේ වයස කවුරු ස්ක්‍රීන්නේ නැති තරම් අවුරුදු 190 100 අය බොත්තමක් හරි මහනවා එහෙමත් දකිනවා අපි පුරුදු වෙලා පුරුදු කරලා තියෙන ක්‍රමේ තමයි හැමෝට මොකක් හරි දෙයක් දීලා ඕගලන් බලාගෙන ඉන්න ඊළඟ මාසෙත් බලන් ඉන්නවා ඒක ජීවිත කාලේ පුරාම බලන් ඉන්නවා මොනාර රජෙන් දෙයි ඇයි අපි ක්‍රමයක් නැත්තේ මේක උඩට ගන්න මේ අයද මොකක් හරි දෙයක් සහනාද මොකක් හරි දෙයක් හදන්න මොකක් හරි නිපේමක් කරන්න එහෙම නැත්නම් මොකක් හරි කර්මාන්ත ශාලාවක මේ එලියට එන දේවල් අරගෙන ඔය පාපිසක් හරි මහන්න සොන්න කියාවක් කියලා දෙන්නේ නැත්තේ මේක තමයි අපිට වැරදි තැන මේක නිසා තමයි මේ දිලුඳු දර්ශකයේ වැඩි වෙලා තියෙන්නේ මේ දර්ශකත් එක්ක තමයි අපේ රට ජාත්‍යන්තරයට පේන්නේ ජාත්‍යන්තරේ බලනවා ජාත්‍යන්තරේ බලාගෙන ඉන්න මොනවද කරන්නේ මේ දර්ශක වලින් තමයි මේ අපි දෙන ෆිගර්ස් වලින් තමයි හැම දෙයක්ම රඳාපවතින්නේ මෙන්න මේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි සොන්ඩකියා එහෙම නැත්නම් මේවා සියල්ල පළාත් සභාවේ තියෙනවා කර්මාන්ත අමාත්‍යංශ මේ කර්මාන්ත අමාත්‍යංශයත් එක්ක එකතු කරලා මේ අය එකතු කරගලා මොකක් හරි වැඩපිළිවෙලක් තමයි හැදෙන්න ඕනේ ඉස්සරහට යන්න එතකොට ඒගොල්ලන් ඊළඟ දවසේ ඊළඟ අවුරුද්ද වෙනකොට තව අඩියක් උඩට තියා ගන්න අපි අවුරුදු පහක් විතර බලනවා ඒගොල්ලන් දෙනවා අවස්ථාවක් අවුරුදු පහක් දෙනවා අවුරුද්දෙන් අවුරුද්ද අපි ෆලෝ අප් එකක් දීලා අවුරුදු පහෙන් බලනවා කොහොමද එයා තැනකට ඇවිල්ලාද අන්න එයා සමහරලාට ව්‍යාපාරික වෙලා ඉන්නවා එහෙම දිනු වෙච්ච අය ඉන්නවා යාව ඉප දෙනකොටම සමෘද්ධි ලාභී පවුලක කෙනා ඉප දෙනකොටම එයාට ලේබල් එක ගන්නවා සමෘද්ධි පවුලක් කියලා ඒ ළමයා සමෘද්ධි ළමේ ලේබල් එකක් ගන්නවා එයාට අභිමානයක් නැද්ද එයා ඉපදිච්ච දවසින් ඉඳන් එයා සමෘද්ධි පවුලක් අපි දෙලිතුයි අපිට බෑ අපිට නැහැ අපි රජෙන් දෙන කීයක් හරි අරගෙන ජීවත් වෙනවා මේව තමයි ඒගොල්ලන් හිතන්නේ මේක තමයි වැරදි තැන අපිට මේක තමයි වැරදි තැන මේ අයට අපි ශක්තියක් දුන්නොත් පුළුවන් කියලා. ඔගලන්ට පුළුවන්, ඔගලන්ට දියුණු වෙන්න පුළුවන්. ඔගලන් මේ විදිහට ක්‍රියාත්මක වෙන්න, එයාව තෝරගෙන ඉගෙනලා දරුවෝ තෝරගෙන පාසල්වල පොඩි ශක්තියක් දීලා කර්මාන්ත උගන්නලා ටෙක්නිකල් කොලෙජස් වල ඕන තරම් අවස්ථා තියෙනවා. විදේශ රැකියාව තියෙන ඕන තරම්. මේවට යන්න ටාගට් එකක් දෙන්න ඕන, අරමුණක් දෙන්න ඕන. මෙන්න මෙතනට යන්න පුළුවන් පුතා මේ විදිහට ඉගෙන ගත්තොත්, මේ විදිහ පාඨමාලාව කරොත් එතනට යන්න පුළුවන්. අන්න සමුද්‍රාවි පළුලෙන් එළියට ගන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැතුව අපි නිකන් ජොබ් එකක් දුන්නා කියලා සමුද්‍රලාභී පවුලෙන් පවුලටම මොනවත් හම්බෙන්නේ නැති වෙන පුතාට ජොබ් එකක් දෙනවා පුතාට ජොබ් එකක් දුන්නාට පස්සේ අපි දැක්ක දේවල් පුතාට ජොබ් එකක් දෙනවා එතනින් සමුද්‍රලාභී පවුලෙන් ඔන්න අයින් වෙනවා අන්තිමට අම්මයි තාත්තයි ඒ පවුලේ අනිත් සියලු දෙනා අනාථ වෙනවා ඇයි පුතාට රැකියාවක් තියෙනවයි කියලා මේක තමයි අපි දකින්නේ මෙන්න මේ ක්‍රමේ වෙනස් විය යුතුයි මේ ක්‍රමේ වෙනස් වුණොත් අපිට පුළුවන් අපේ රට ගොඩ ගන්න එහෙම නැත්නම් අපි යන්නේ වෙන මාර්ගයක අපි හැමදාම නිකන් දෙන්න පුරුදු වෙලා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම අපි මේ සාමාන්‍යයෙන් සුබසාධක වැඩසටහන මේ සුබසාධක වැඩසටහන ක්‍රියාත්මක කරන්න රුපියල් බිලියන 206ක් යන අවුරුද්දට. රුපියල් බිලියන 206ක්. විශාල මුදලක්. හැබැයි මේ 206 වියදම් කළා මං කියන්නේ මේ 206 අර වියදම් කළා. තව අවුරුදු 5කින් අපිට ආදායමක් වෙන වැඩක් මොකක් හරි ඔහුට දෙයක් උගන්නලා ඔහුට ඔය ඇයට ඒ පවුලට මොකක් හරි දෙයක් උගන්නලා එතනට ගන්න පුළුවන් නම් යා අඩියක් උඩට තියලා ස්ටෙප් එකක් උඩින් තියලා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපිට ලබන්න පුළුවන් හොඳම තැන අන්න රට දියුණුයි රට අන්න එතනට ගෙනියන දවසට තමයි මේ රට දියුණු වෙන්නේ එහෙම නැත්තම් වෙන්නේ අපි හැමදාම නිකන් කකා ඉන්න උඩ බලාගෙන ඉන්න පිරිසක් බවට පත් වෙනවා ශක්තියක් නැහැ ඉස්සරහට එන්නේ මොකද්ද මේ ඒ අතරේ මද්ද්‍රව්‍ය උදර මේ මිනිස්සු ගිල ගන්න බලාගෙන අහිංසක මිනිස්සුනේ මේ ගිල ගන්නේ ගමකට ගියොත් එමේ අහිංසකම මිනිස්සු ටික අල්ලගෙන මේ මොනවත් කරගන්න බැරි මිනිස්සු ටික අල්ලගෙන සමහර දේශපාලනයක් කරනවා සමහර කණ්ඩායමක් කොල්ලෝ ටික අල්ලගෙන කෙල්ලෝ කොල්ල කෙල්ලෝ ටික අල්ලගෙන දේශපාලනයක් කරනවා ධනවත් ධනවාදී සමාජවාදී කියලා උගන්නගෙන සමහර කට්ටියක් ඒක කරලා ඒ අහිංසකයෝ ටික විනාශ කරලා දානවා සමහර කණ්ඩායමක් අර ලේබල් එක ගහලා
දිලි දිලි
ගරු මුලසරණරුදු මන්ත්‍රීතුමනි අපි මේ මට ක්‍රමවේදයක් හැදුවේ නැත්නම් අපිට මේ තන්ට යන්න බෑ සාමාන්‍යයෙන් ලක්ෂ ආබාධිත අය වග්ගඩු රෝගීන් වගේ අය එහෙම නැත්නම් වැඩිහිටි දීමනා ලබන අය ලක්ෂ 5ක් විතර ප්‍රමාණයක් ඉන්නවා මේ මේක මේ කණ්ඩායම අපි රැකගත යුතුයි අනිවාර්යයෙන්ම රැකගත යුතුයි හැබැයි මං කියන්නේ මේගොල්ලෝ මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්න ඕනේ අපි එහෙම නැතුව මේ මේ ක්‍රමෙන් වෙනස් විය යුතුයි අපි ජපානට ගියත් කොරියාවට ගියත් ඔය වගේ දේවල් තමයි අපි දකින්නේ ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ සමෘද්ධිය සමෘද්ධි අධිකාරියේ විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ මේ කොඩි දිනයක් කියලා ඔන්න පවත්වලා කව සල්ලි එකතු කරනවා සමෘද්ධි නිලධාරීන්ට කියනවා කොඩි දිනේ සල්ලි එකතු කරන්න දෙන්න කියලා මේ මිනිස්සු කොහොම හරි මොකද ඒකෙන් දිස්ත්‍රික්කයේ එක දෙක තෝරලා ඉතින් පොඩි මේකක් කරනවා මේ සමෘද්ධි නිලධාරීන් කොහගෙන්ද එකතු කරන්නේ මේ අහිංසක සමෘද්ධි ලාභින්ගෙන් තමයි එකතු කරන්නේ ඒ මිනිස්සු ඒ සමෘද්ධි ලාභින් එකතු වෙලා අර සමෘද්ධි අහිංසක සමෘද්ධි නිලධාරීන්ට ඔක්කොටම ශාප කර කර ඉන්නවා මේ මොකද්ද අපි අපේ තිය අපේ සල්ලි අරගෙන මෙන්න මේ කොඩි දිනයකට කියලා එකතු කරනවා මෙයා මේමයි කියලා. අතනට ගිහිල්ලා දිස්ත්‍රික්කයේ එක්ක කාර්යාලයට ගිහිල්ලා අපුඩියක් ගහලා පොඩි තෑයක් ගහලා තනවා. මේක නෙමෙයි නේද වෙන්න ඕනේ. මෙන්න මේවා මේමයින් අපි එළියට ගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම හරි පුද්ගලයන්ට මේ සමෘද්ධි ආදරය. හෝ මේ ලැබෙන ආදර සියල්ලම හරි අර මන්ත්‍රීතුමනි මට පොඩි වෙලාවක් දෙන්න නිසි පුද්ගලයන්ට මේක ලැබිය යුතුයි මේක අපි දකින්නේ අපි දකිනවා දැන් අපේ ප්‍රදේශවල සමහර අය ඉන්නවා සමෘද්ධිය ලැබිය යුතු අය නෙමෙයි ව්‍යාපාරිකයන්ටත් ලැබෙනවා මේව වෙනස් විය යුතුයි මේව හරි සංගණනයක් කරගෙන හරියට හොයාගන්න ඕනේ හරි කණ්ඩායමක් දාලා තෝරගන්න ඕනේ මේක එක්කෙනා එක්කෙනාට ඕන විදියට ඒ සමෘද්ධිලාභී සමෘද්ධිය ලැබිය යුතු නැහැ සමෘද්ධිය දිය යුතු නැහැ විශේෂයෙන් මම මේ වෙලාව මතක් කරන වසුආත්‍රිජ ජනතාව ගැන කතා කරා අපි බදුරිස්ටිකේ ජනතාව ගැන කතා කරනකොට කතා වුණා ආහාර හිගතාවකින් ඉන්නවා කියලා 48,000ක් ඉන්නවා කියලා. මේ මොකද්ද මේක දැන් හොයලා බලනකොට මම දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුවේ සභාපතිර හොයලා බලනකොට මොකද්ද මේ ප්‍රශ්නේ? මේ වතු ආශ්‍රිත ජනතාවගේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ අයට දෙනවා ආධාරක් දෙනවා ඇත්තටම. ඇත්තට ත්‍රිපෝෂක දුන්නාට පස්සේ ත්‍රිපෝෂක ගිහිල්ලා මේගොල්ලෝ විකුණනවා. ඒගොල්ලන්ට ඒක තමයි ප්‍රශ්නේ. ඒතර මේ අහිංසක දරුවන්ට අවශ්‍ය ආහාර, පෝෂදායී ආහාර ආහාර වේලක් වැටෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ඒක විකුණලා පාන් කෑල්ලක් කාලා ජීවත් වෙනවා. මේක තමයි ඇත්ත. ඒක නිසා මේවට වැඩ පිළිවෙල හැදිය යුතුයි. මෙන්න මේවා තමයි ඉස්සරහට යන්න ඕනේ. ඒක නිසා මම විශේෂයෙන්ම කියනවා සමෘද්ධි කාර්යාලවල දිස්ත්‍රික් කාර්යාලවල ඉන්නලාට මේ මාරු වෙන්නේ නැහැ. සමහරලාට එකම තැන තමයි ඉන්නේ අවුරුදු 20 30 එකම තැන ඉන්නවා. පෙන්ෂන් යනකන් සමහරට එකම තැන ගරු මූලාධාර මන්ත්‍රීතුමනි මේකත් හොයලා බලලා මේ සමෘද්ධි නිලධාරීන් ඉන්නවා කාර්යාලවල ඉන්න නිලධාරීන් මේ අය තමයි වැටුප් හදන මේ හැම දෙයක්ම කරන්නේ සමහර වෙලාවට වංචා දේවල් සිදු වෙන්න පුළුවන් ඒ නිසා එකම තැනක තියන්න හොඳ නැහැ මේ අය පොඩි මාරුවීම් සැලස්පක් හැදුවොත් මං හිතන්නේ අපිට මේ සමුද්‍ර නිලධාරීන් සියලු දෙනාම අනේක ශ්‍රේෂ්ඨීන් සමුද්‍ර නිලධාරීන් සියලු දෙනාම තම හොඳින් රාජකාරී කටයුතු කරයි මේවා තමයි තියෙන ප්‍රශ්න ඒ නිසා මේ අවස්ථාව ලබා දුන්නට ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතියි
thank you honorable m උදේ කුමාර you have 5 minutes
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே நாடு தற்போது எதிர்நோக்கியுள்ள பொருளாதார பிரச்சனைகளுக்கு மத்தியில் அன்றாடம் தனது வாழ்வாதாரத்தை பூர்த்தி செய்ய முடியாத துர்ப்பாக்கிய நிலைக்கு தள்ளப்பட்டுள்ள மக்களுக்கு உதவிகள் மற்றும் நலன்புரி திட்டங்கள் மிகவும் இன்றியமையாததாகும் நமது நாட்டிலே 2019 11.3% இருந்த வறுமை நிலைமை 2020 12.7% உயர்ந்தது அப்பொழுது புதிதாக 3 மில்லியன் மக்கள் வறுமை கோட்டு கீழ் உள்ளவர்கள் பட்டியலில் புதிதாக இணைக்கப்பட்டார்கள். அதற்கு பிறகு 2021 நாட்டின் வறுமை நிலைமை 13.1% அதிகரித்தது. அது 2022 25% அதிகரித்து கூடுதலாக 2.5 மில்லியன் மக்கள் வறுமை கோட்டு கீழ் உள்ளவர்களாக இருப்பதாக ஆய்வில் கூறப்பட்டுள்ளது. அதாவது மொத்தமாக தற்போது 5 மில்லியன் மக்கள் வறுமை கோட்டு கீழ் உள்ளதாக கூறப்படுகிறது. அவை இதற்கு முக்கியமான காரணம் நாட்டின் பொருளாதார பிரச்சனை, பணவீக்கம், பொருட்களின் விலை அதிகரிப்பு மற்றும் உரத்தடை மற்றும் இறக்குமதி தடை மற்றும் வேலைவாய்ப்பு இழப்பு போன்ற காரணங்களால் நாட்டிலே உணவு பற்றாக்குறை ஏற்பட்டு கல்வி, சுகாதாரம், போஷாக்கு போன்றவை அதிகரித்து பாதிக்கப்பட்டு நாட்டிலே வறுமை மற்றும் போஷாக்கின்மை தற்போது அதிகரித்து காணப்படுகிறது. மேலும் குடும்பங்களின் வாழ்வாதாரத்தில் ஏற்படும் ஆபத்துகள் காரணமாக அடுத்த சில வருடங்களிலே வறுமை நிலை இன்னும் மேலும் 25% அதிகரிக்கும் என்று உலக வங்கி தெரிவித்துள்ளது. அதாவது உலக வங்கி முன்னே ஆய்வுகளின்படி நாட்டில் 5 மில்லியன் மக்கள் வறுமை கோட்டு கீழ் உள்ளதாக கூறப்பட்டாலும் ஆனால் எதிர்காலத்திலே அது இரட்டிப்பாகலாம் என்று தற்போது எதிர்கூறப்பட்டுள்ளது. மேலும் நாட்டிலே உணவு தேவையை, அதாவது உணவு பற்றாக்குறை, உணவு தேவையை எதிர்பார்த்துள்ள குடும்பங்களின் எண்ணிக்கை 2021 7.4% காணப்பட்ட நிலையிலே தற்போது அது, அதாவது 2022 9.4% காணப்படுகிறது. அதாவது நாட்டில் உள்ள மக்கள் பலர் அது உணவின் வேலையை குறைத்திருக்கிறார்கள், அல்லது உணவின் அளவை குறைத்திருக்கிறார்கள், அல்லது சத்தான உணவை உண்பதை தவிர்த்திருக்கிறார்கள். மேலும் அத்தோடு தற்போது எதிர்மறையான பொருளாதார கண்ணோட்டம் 2023 மற்றும் 2024 வருமானம் திரட்டும் சீர்திருத்தங்களை பாதகமான விளைவுகளை ஏற்படுத்தினால் வறுமை நிலை மேலும் மோசமாகலாம் என்று கூறப்பட்டுள்ளது, எச்சரிக்கப்பட்டுள்ளது. ஆகவே இந்த நிலையிலே நிச்சயமாக இந்த பாதிக்கப்பட்ட மக்களுக்கு இந்த நிவாரண திட்டங்கள் வழங்க வேண்டிய மிகவும் அவசியமாகும். ஆனால் தற்போது வழங்கப்படும் இந்த நலன்புரி திட்டங்களிலே சுமார் 2 மில்லியன் மக்கள் உள்வாங்கப்படுவதாக கூறப்படுகிறது. அது நம்ம நாட்டின் மொத்த மக்கள் தொகையிலே 10%. ஆனால் உலக வங்கியின் கணிப்பின் படி நமது நாட்டிலே மொத்தம் 25% மக்கள் வறுமை கோட்டு கீழ் வாழ்வதாக கூறப்படுகிறது. அப்படியானால் இந்த நாட்டில் உள்ள வறுமை கோட்டு கீழ் உள்ளவர்களின் எஞ்சியுள்ள 15% யார் இந்த நலன்புரி திட்டங்களை வழங்குவதை என்று நான் கேட்க விரும்புகிறேன். மேலும் நகரப்புறம் மற்றும் கிராமப்புறங்களிலே இந்த வறுமை நிலை மிகவும் பல மடங்கு அதிகரித்திருக்கிறது. அதே போல பெருந்தோட்ட பகுதியில் வாழும் மக்களிடையே 50% அதிகமானவர்கள் இந்த வறுமை கோட்டின் கீழ் இன்னும் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அதாவது பெருந்தோட்ட மக்கள் இந்த ரீதி எடுத்துக்கொண்டால் அவர்கள் தோட்டப்புறங்களில் வாழும் மக்கள் மட்டுமல்ல, அதாவது பெருந்தோட்ட குடியிருப்புகளை வாழும் ஏழை மக்களும் இந்த வறுமையால் அதிக அளவு பாதிக்கப்பட்டிருக்கிறார்கள். அது ஆகவே ஒரு விடயத்தை கவனத்தில் எடுத்துக்கொள்ள விரும்புகிறேன். ஏனென்றால் இந்த பெருந்தோட்ட மக்கள் அதிகம் வாழும் மாவட்டமாகவும் வறுமை அதிகம் கொண்ட மாவட்டமாகவும் நான் பிரதிநிதித்துவப்படுத்தும் நுகரில மாவட்டம் காணப்படுகிறது. ஆகவே இந்த 2 மில்லியன் மக்கள் பயனாளிகளாக உள்ள இந்த நலன்புரி திட்டத்திலே நுகரில மாவட்டத்தை சேர்ந்த எத்தனை பேர் உள்வாங்கப்படுகிறார்கள், அதே போல நாடளாவிய ரீதியிலே ஒட்டுமொத்த பெருந்தோட்ட மக்களில் எத்தனை பேர் இந்த நலன்புரி திட்டங்களில் உள்வாங்கப்படுகிறார்கள் என்பதை நான் அறிந்து கொள்ள விரும்புகிறேன். மேலும் ஏனைய நிவாரண திட்டங்களிலே பாரபட்சம் காட்டப்பட்டது போல இதிலும் பெருந்தோட்ட மலை மக்களுக்கு அநீதி இழைக்கப்படுமா என்று நான் கேட்க விரும்புகிறேன். குறிப்பாக தற்போது உலக உணவு திட்டத்தில் நிவாரண உதவி திட்டம் நுரேலிய மாவட்டத்திலே முன்னெடுக்கப்பட்டு வருகிறது. இதில் வேடிக்கை என்னவென்றால் நுரேலிய மாவட்டத்திலே பெருந்தோட்ட மக்கள் அதிகம் வாழும் நுரேலிய மற்றும் அம்பிகம்ப பிரதேச செயலங்களை தவிர்த்து பலப்படை மற்றும் அங்கரங்கத்த பிரதேசங்களில் இந்த நலன்புரி திட்டங்கள் முன்னெடுக்கப்படுகிறது. இதற்கு என்ன காரணம்? அதுவும் அந்த பிரதேசங்களிலும் அந்த பெருந்தோட்ட மக்கள் புறக்கணிக்கப்படுகிறார்கள். ஆகவே இது இந்த பெருந்தோட்ட மக்கள் இணைக்கப்படும் ஒரு பாரிய ஒரு அநீதியாகும். ஆகவே இவ்வாறு அநீதிகள் தொடர்ந்து இணைக்கப்பட்டு வருகிறது. அதனால் இந்த நலன்புரி திட்டத்திலாவது பெருந்தோட்ட மக்கள் அதிக அளவு உள்வாங்கப்பட வேண்டும், அவர்களுக்கு முன்னுரிமை அளிக்கப்பட வேண்டும். ஏனென்றால் கடந்த காலங்களிலே சமுதி திட்டங்களாக இருக்கலாம், கொரோனா கொடுப்பனவா இருக்கலாம், பல விதத்திலே மலை மக்கள் புறக்கணிக்கப்பட்டிருக்கிறார்கள். ஆகவே இதற்கு பாரபட்சம் காட்டாமல் முழுமையாக அவர்கள் உள்வாங்கப்பட வேண்டும். ஏனென்றால் தற்போது கூட நமது மக்களுக்கு இன்னும் முழுமையான காணி உரிமை இல்லை, அவர்களுக்கு சொந்த வீடு இல்லை, அதாவது உறுதி பத்திரம் இல்லாத 8 லைன் காமராக்களில் தான் அவர்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அது மட்டுமல்லாமல் ஒரு குடியிருப்பிலே 1 குடும்பங்கள், அதாவது 3 அல்லது 4
குடும்பங்கள்
ஒரு குடியிருப்பிலே 1 குடும்பங்களும் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த நலன்புரி திட்டங்களை வழங்கும் போது ஒரு வீடு என்று எடுத்துக்கொள்ளாமல் அந்த குடியிருப்பில வாழும் ஒவ்வொரு குடும்பத்துக்கும் இந்த நலன்புரி திட்டங்கள் வழங்கப்பட வேண்டும். ஆகவே அது கேட்டுக் கொள்வதோடு குறிப்பாக இந்த நாட்டிலே அதிக அளவு உழைத்து இந்த நாட்டுக்கு அதிக வருமானம் ஈட்டி கொடுத்து ஆனால் குறைந்த அளவு வருமானத்தை பெற்று இந்த நாட்டிலே அதாவது வறுமையின் விளிம்பில் இருக்கும் பெருந்தோட்ட மக்களுக்கு நிச்சயமாக இந்த நலன் புரட்சி திட்டங்கள் சென்றடைய வேண்டும், அவர்களுக்கு குறித்து அதிக கருத்தனை செலுத்த வேண்டும். ஏனென்றால் கடந்த 200 வருடங்களாக இந்த மலைய மக்கள் புறந்தள்ளப்பட்டுள்ளது, அவங்க பாரபட்சம் காட்டப்பட்டுள்ளது, அவர்கள் அநீதி இழைக்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த நலன் புரட்சி திட்டங்களை அவர்கள் உள்வாங்கப்படுவது மட்டுமல்லாமல் அவர்களது வருமானத்தை அதிகரிக்கும் வகையிலே அவர்கள் உழைப்புக்கேற்ற ஊதியம் வழங்கப்பட வேண்டும். அது மட்டுமல்லாமல் அந்த பிரதேசங்களில் அவர்கள் வேலை வாய்ப்பை அதிகரித்து அவருடைய வாழ்வாதாரத்தை வாழ்க்கையை வளமாக்குவதற்கு இந்த அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
Thank you. Order, please. Moolasane sandaha garu mantri virgi damak yojana karana kila. You know?
Garu, Sudarshan deni pitti mithuma ke namak yojana.
Suthi. Order, please. Sudarshan deni pitti mithuma moolasane pevano.
මීළඟට ගරු වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා, මුතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අපි දන්නවා අද දවසේ මේ ගෞරවනීය සභාවට සමෘද්ධි ව්‍යාපාරය හා සම්බන්ධිත ඉතා වැදගත් යෝජනාවලියක් පාර්ලිමේන්තේ සාකච්ඡා වන දවසක් විදිහට ඉතිහාසගත වෙනවා. අපි දන්නවා මේ සමෘද්ධි වැඩසටහන අපේ රටට හඳුන්වා දීම තුළ සහ අද දවස දක්වා මේ විකාශනය වීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දරිද්‍රතාවය මේ රටේ තුරන් කිරීම පිළිබඳව චේතනාව පෙරදරිව තමයි මේ වැඩසටහන හඳුන්වා දුන්න අය බොහෝ දෙනා සාකච්ඡා කළේ. ගරු සභාපතිතුමනි, අපි තේරුම් ගත යුතු වෙනවා මේ රටේ 120%කට අධික ප්‍රමාණයක් ආසන්න වශයෙන් ඉතාම අන්ත දුගීභාවයක නියැලෙන බව මේ සංඛ්‍යාලේඛන පරිශීලනය කරනකොට අපිට මනාව අවබෝධ වෙනවා. ඒ කියන්නේ පහුගිය කාලාන්තරයේ මුළුල්ලේ මේ සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක වෙච්ච තාලේ පිළිබඳව අපි බොහෝ දෙනාට ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේක තිබෙන දේශපාලනික වශයෙන් අතපෙවීම, ඒ වගේම මේකෙදි මේ ආධාර ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ ඉතාම අත්‍යවශ්‍යයට නොවේ කියන කාරණාව, ඒ වගේම මේකේ පරිපාලන වියදම් පිළිබඳව චෝදනාව, ඒ වගේම මේ සම්බන්ධිතව අර බලමුළු ගැන්වීම නැතිනම් ඇත්තටම සවි බල ගැන්වීම කියන කාරණාවට අවධානය යොමු නොකිරීම ආදී වශයෙන් මෙහි දුරවබෝධ තැන් රාශියක් තිබෙන බව අපි කවුරුත් පිළිගන්න කාරණාවක්. ඇත්ත වශයෙන්ම අපි දන්නවා ලෝකයේ දරිද්‍රතාවය තුරන් කිරීම කියන එක මේ රටක් සංවර්ධනය කිරීම කියන එකත් මේ දෙකම එක පැත්තක තියෙන කතා දෙකක්. ඒ කියන්නේ මේ රටේ දරිද්‍රතාවය තුරන් කිරීමේ කතාවම තමයි මෙරට සංවර්ධනයේ පිළිබඳ කතාව කියලා කියන්නේ. අපි දන්නවා මේ දරිද්‍රතාවය තුරන් කිරීම කියන චේතනාව පදනම් කරගෙන ගෙනෙන බොහෝ ව්‍යාපෘති අපි දැකලා තිබෙන ඉතිහාසය තුළ දේශපාලන ව්‍යාපෘති තමන්ගේ බලාධිකාරයේ තහවුරු කර ගැනීම වෙනුවෙන් වන වැඩසටහන් මේවට අකුලලා ඇතුළත් කළා තමයි මේවා ඉදිරියට ගෙනල්ලා තිබෙන්නේ. ඒ නිසාම තමයි මේවායේ පරමාර්ථවලට ඉතිහාසය අපට එන්නට නොහැකි වුණේ. අද දවස වෙනකොට මේ සමෘද්ධි ව්‍යාපාරය මේ සමෘද්ධි ව්‍යාපාරයේ ප්‍රතිපත්ති සංශෝධනය කරද්දී අපිට ලෝකයේ ආදර්ශ රාශියක් ගන්නට තිබෙනවා. අපි දන්නවා කාලයක් බංග්ලාදේශයේ පිළිබඳව අපි කතා කළේ ලෝකයේ කාලකන්නිම රටවල් අතර එක් රටක් විතර. මොකද බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවන අවපීඩනය දරුණු කාලගුණ විපර්යාසවලට අතිරේක වශයෙන් බංග්ලාදේශයේ මුහුණ දුන පහුගිය ඉතිහාසය තුළ. නමුත් මොහමඩ් යූනුස් මහාචාර්යවරයා බංග්ලාදේශයේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ග්‍රාමීන් බැංකු ව්‍යාපෘතිය ඉතා ප්‍රබල විදියට ගෙනියලා අද වෙනකොට බංග්ලාදේශයේ තමන්ගේ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 45කට ආසන්න ප්‍රමාණයකට ගෙනල්ලා තිබෙනවා. බංග්ලාදේශයේ අධ්‍යාපනය දැනුම් ආර්ථික නොලෙජ් හබ් එකක් විදියට වර්ධනය වීම දිහා ලෝකයේ මවිත වෙලා බලාගෙන ඉන්නවා. ඒ නිසා බංග්ලාදේශයේ අද ලෝකයේ බොහෝ රටවල් වලට ශ්‍රී ලංකාව වගේ අපේ වගේ රටවල් වලට ණය දෙන රටක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ අතින් ඇත්තටම ගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා වෙලා ඉන්න කාලේ 2015 මේ රට ගොඩ යන්නේ 2025 දී කියලා සිහිනමාවින ආර්ථිකයක් නිර්මාණය කරන්න ඔහු අදහස් යෝජනා ඉදිරිපත් කළා. නමුත් අපි දන්නවා එතුමගේ යෝජනාවලිය කඩාගෙන වැටුණු අපි ඇස් ඉස්සරහම රටේ ආර්ථික වර්ධනයේ 2015 දී සිට 5 ඉඳලා 4.3 2.3 දක්වා 2019 කඩාගෙන වැටුණා. දැන් අත් වශයෙන්ම මේ දරිද්‍රතාවේ තුරන් කිරීම පිළිබඳ කතාව එතුම අලුත් මානයකින් ගේනවා. ඒ ආර්ථිකයේ ගොඩ යන දරිද්‍රතාවේ තුරන් කිරීම කියන ඒ මූලෝපාය මේ රට තුල පැලවෙලා රටට සෞභාග්‍ය උදා වෙන්නේ දැන් 2048 කියලායි කියන්නේ. මම කියන්නේ අත් වශයෙන්ම ගරු සභාපතිතුමනි, මේ සමෘද්ධි ව්‍යාපාරය මේ රටේ ගාමක රටේ ඵලදායිතාවේ ප්‍රවර්ධනය වන රටේ දරිද්‍රතාවේ තුරන් වන ඇත්ත සත්‍ය රටේ ගාමක රට දියුණු කරන වැඩපිළිවෙලේ ප්‍රබල භූමිකාවක් කරනවා කියන එකට එහෙම වෙන එකට අපේත් බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඒකයි. ඒ නිසා ආණ්ඩුව විදිහට ගෙන එන යම් වැඩපිළිවෙලක් තිබෙනවා නම් මේ රටේ ඵලදායිතාවේ ප්‍රවර්ධනය කරන සහභාගීත්ව සංවර්ධනයක් මේ අයිසොලේට් වෙලා ඉන්න ආන්තිකරණය වෙලා ඉන්න ජනකොටස් ඒකාබද්ධ වෙලා රට සංවර්ධනයේ එක මිටකට ගෙනන වැඩසටහනකට අපි ශක්තිය දෙන්න සැදී පැහැදී ඉන්නවා කියන එක සභාපතිතුමා අපි කියන්න ඕනේ. ඔබ දන්නවා ඇත්තටම මේ අපේ රටේ තිබෙන සම්පත් ප්‍රමාණය පරිශීලනය කරන්න පුළුවන් නම් ඒවා ඒකාබද්ධ කරගන්න පුළුවන් නම් මේ වැඩපිළිවෙලට අපේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු ජනයාගේ වටිනාම වස්තුවට වටිනාකමක් දෙන්න පුළුවන් නම් මේ දරිද්‍රතාවය තුරන් කරන්න පුළුවන්. මේ දරිද්‍රතාවයට පත්වලා ඉන්න සෑම කෙනෙකුටම එක සම්පතක් අයිති වෙලා තිබෙනවා ගරු සභාපතිතුමනි. ඔබ දන්නවා ලෝකයේ නිෂ්පාදන සාධක වර්ග 4යි තියෙන්නේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන සාධක 4යි ලෝකයේ නිෂ්පාදන සාධක කියලා අපි කියන්නේ. ගරු සභාපතිතුමනි, මේ නිෂ්පාදන සාධක 4න් දරිද්‍රතාවයට පත්වලා ඉන්න හැම කෙනාටම තිබෙනවා ශ්‍රමය කියන සම්පත අයිති වෙලා තිබෙනවා. ශ්‍රම සම්පත කියන එක මානව සම්පතේ කොටසක්. මානව සම්පත මානව ප්‍රාග්ධනයේ විදිහට දියුණු කරන්න පුළුවන් සම්පතක්. මම කියනවා සභාපතිතුමනි, අපේ රටේ හඳුන්වා දුන්න සෑම සංවර්ධන ආකෘතියක් කියලා මේ සමහර වැඩසටහන් ගණනාවකදී අතරද මේ ඵලදායිතාවය කියන සාධකය. ඒ කියන්නේ මේ ශ්‍රම හමුදාව මේ මානව සම්පත ප්‍රවර්ධනය කර ගැනීමට ඵලදායිතාවයේ ප්‍රවර්ධනය කර ගැනීමට වැඩපිළිවෙලක් ගාමක වැඩපිළිවෙලක් මේවට ඇතුළත් කරලා තිබෙන්නේ නැහැ. අපි සන්තෝෂ වෙනවා මේ වැඩසටහන යටදීවත් මේ රටේ මානව සම්පතේ ප්‍රබල කේඩරයක් මේ සමෘද්ධි ව්‍යාපාරයට අහු වෙලා තියෙන්නේ. ඒක දැවැන්ත ප්‍රමාණයක්. මේ රටේ මානව සම්පත විදියට සැලකිලට අරගෙන ඒ මානව සම්පතට අපට පුළුවන් නම් ඒ ප්‍රාග්ධනය එකතු කරලා මානව ප්‍රාග්ධනය විදියට මේ සම්පත ලෝකයට හඳුන්වා දෙන්න පුළුවන් නම් මේ දරිද්‍රතාවේ ජය ගන්න පුළුවන් ගරු සභාපතිතුමනි. අපි දන්නවා මේ කාලාන්තරය මුළුල්ලේ මේකෙදි මුදල් සංග්‍රහම ලබා දීම තමයි ප්‍රබල තැනක තිබුණේ. අපිට පෙනෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි, මේ වැඩසටහනේ දැනට මේ ප්‍රකාශ වෙලා තියෙන දේවල් පමණයි අපි සතුව තිබෙන්නේ. මේක කියනවා සංක්‍රාන්තික අවස්ථාවේ, ඒ කියන්නේ 2023 දෙසැම්බර් 31 දක්වා රුපියල් 2500 ගානේ ලබා දෙනවා. ඒ වගේම අවදානම ලක් වූ අයට 2024 මාර්තු 31 දක්වා රුපියල් 5000ක මුදලක් ලබා දෙනවා. මේ විදිහට කාල පරිච්ඡේදයක් දාලා තියෙනවා. එතකොට මේ කාල පරිච්ඡේදය තුල අපි දැනගන්න ඕනේ මොකද්ද මේ දරිද්‍රතාවේ තුරන් කිරීමට සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය කියලා අපි දැනගන්නට ඕනේ. අද මුදා රාජ්‍ය මාත්‍යතුමා මේ පිළිබඳව වැදගත් කතා රාශියක් ගෙනහැර පෑවා. ඇත්තටම මේ කතාවල යථාර්ථය අපිට තේරුම් ගත යුතු වෙනවා. ඒ කියන්නේ අද වෙනකොට සංශයක් මහජනතාව අතර පැතිරලා යනවා. මොකද මේ සමෘද්ධි ව්‍යාපාරයේ තුළ ප්‍රබල භූමිකාවක් කරන සමෘද්ධි බැංකුවට මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව ඔබ දන්නවා මේ සමෘද්ධි බැංකුව කියන ආයතනය මහ බැංකුවේ නියාමනයට ලක් වෙන්නේ නැහැ කියලා මම යෝජනා කරනවා සභාපතිතුමනි.
එතකොට මේ සමෘද්ධි බැංකුව කියන එක මහ බැංකුවේ නියාමනයකට ලක් වෙන්නේ නැතිනම් එය බැංකුවක්ද කියන ප්‍රශ්නයක් අපේ හිතේ තිබෙනවා. ඇත්ත සාධාරණ ප්‍රශ්නයක්. එතකොට මේ රැස් වෙලා තිබෙන අරමුදල් ප්‍රමාණය, ඒ අරමුදල් ප්‍රමාණයත් එක්ක කොහොමද අර සවිබල ගැනීමේ ඉදිරි වැඩසටහන ගැට ගැහෙන්නේ? ඒ කියන්නේ ඔබට මම මෙහෙම කියනවා, මේ සවිබල ගැනීමේ වැඩසටහන තුළ අර ශ්‍රම සම්පත මානව ප්‍රඥාණය බවට පරිවර්තනය කරලා මේ හැම කෙනාම රටේ සංවර්ධනයේ කොටස්කරුවන් බවට පරිවර්තනය කර ගැනීමක් මේක කොහොමද විස්තර කරන්න කියලා මට දැනගන්න ඕනේ ගරු සභාපතිතුමනි. ඔබ දන්නවා මේ බැංකු පද්ධතියත් එක්ක, මේ බැංකු පද්ධතියත් එක්ක සමෘද්ධි නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. පහුගිය කාලේ ඔවුන්ට කැනහිලිකම් රාශියක් ඇති වුණා. අපි දන්නවා එක පැත්තකින් මේ 2002 පනතේ, එක පැත්තකින් ඒ කියන්නේ 21 වෙනි වගන්තියේ සඳහන් කරලා තිනවා, වැරදි කෙනෙකුට සමෘද්ධි ආධාරයක් ලබා දුන්නොත් ඔහුට සිදුවන නීතිමය, ඒ නීතිමය ඔහුගේ වැරදිකාර තත්ත්වය සහ දනුවම මේකේ සඳහන් වෙනවා. අපි කියන්නේ වැරදි
අයට,
අපි කියන්නේ වැරදි අයට ලබා දීම හොඳයි කියන එක නෙවෙයි සභාපතිතුමනි මම කියන්නේ. අපි කියන්නේ මේ සමෘද්ධි ව්‍යාපාරයේ ඒ නිලධාරීන් සෑහෙන කැපවීමකින් මේ වැඩසටහන ඉස්සරහට ගෙනාවා. උසස් වීම පරිපාලියක් නැතුව, ඒ වගේම තමයි ඔවුන්ට ලොකු සුරක්ෂිතතාවයක් නැතුව ඔවුන් මේ වැඩසටහන තුළ විශාල කාර්යභාරයක් කරා. ඒ නිසා ඉදිරි කාලේ මේ අයගේ සුරක්ෂිතතාවය පිළිබඳව අපි දැනගත යුතු වෙනවා. මොකද්ද මේ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය ඇති කරන්නේ? මේ අස්වැසුම වැඩපිළිවෙල යටතේ මෙරට සමෘද්ධි ව්‍යාපාරයේ දරිද්‍රතාවේ තුරන් කරන වැඩසටහන බවට පරිවර්තනය කරනකොට ඒ නිලධාරීන් කොයි විදිහට මේකට බද්ධ කරගන්නේ මේ වැඩසටහනේදී? අපිට එක පැත්තකින් මෙහෙම හිතෙනවා, ලංකා බැංකුව වේවා, මහජන බැංකුව වේවා, වෙනත් බැංකුවලට ගිහිල්ලා මේ ප්‍රතිලාභ ලබා ගැනීමේ தත්ත්වය විවෘත කරනකොට අර සමෘද්ධි බැංකු ව්‍යාපාරය අතහැරලා දානවද කියන සාධාරණ සැකයක් ගරු අමාත්‍යතුමනි මේ නිලධාරීන්ට ඇති වෙනවා. ඒ නිසා අපි කියනවා මේ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය අපි අතිගොළු යුතු වෙනවා. ඒ වගේම තමයි මේ වැඩසටහනේදී, මේ සමෘද්ධි ව්‍යාපාරයේ කියන වැඩසටහනේදී ඉතාම වැදගත් සැලසුම් කරපු වැඩසටහන අපි දැක්කා. ඔබතුමත් පෞද්ගලිකව සහභාගී වුණා අර සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන කියන වැඩසටහන. ඒ වැඩසටහන මේ ව්‍යාපාරයේ තිබුණේ, මම උදාහරණයක් විදිහට මේක ගත්තේ. මෙවැනි වැඩසටහන් වලදී මේ සමාජයේ අතහැරලා දාලා තියෙන සම්පත් ප්‍රබල විදිය පරිහරණය කරා. එක ව්‍යාපෘතියකට මම සහභාගී වුණා. ඒ කියන්නේ හේවහැට ආසනේ අලි තනකොළ ඉවත් කළා දාලා තියෙනවා, ලබාගෙන අපි නිර්මාණය කරා කඩදාසි නිෂ්පාදනය කරන ගම්මානයක් හදන්න ලෑතිය ගොල්ලේ. එතකොට මේ වැඩසටහන වගේ වැඩසටහන් වලින් අපි මොකද්ද කියන්න උත්සාහ කරන්නේ? මේ සමාජයේ තියෙන සම්පත් ප්‍රමාණය, අතහැරලා දාලා තියෙන සම්පත් ප්‍රමාණය සමෘද්ධි ව්‍යාපාරයේ හරහා මෙරට නිෂ්පාදනය බවට පරිවර්තනය කරන්න පුළුවන් කියලා කියන්නේ. ගරු සභාපතිතුමනි, මේ කොන්දේසි මාලාවක් IMF එකෙන් අපිට ඉදිරිපත් කළා තියෙනවා. ඒක ඉතාම ලස්සනට පැහැදිලි කරනවා, මේ බදු පනවපුවම, උරුම බදු පනවපුවම, ත්‍යාග බදු පනවපුවම මෙතරම් මුදල් ප්‍රමාණයක් බදු විදියට එනකොට මේ බ්‍රිජින්ග් ෆයිනෑන්ස් කරන්න පුළුවන් කියලා. හැබැයි සභාපතිතුමනි, මේ මූල්‍ය ගැළපිලි පමණක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ මූල්‍ය ගැළපිලිත් එක යන්න ඕනේ, රටේ ඵලදායිතාවය යන්න ඕනේ. අපි දන්නවා බඩගින්න ඉන්න මිනිහට බිලිපිත්තක් දෙන්න කියලා කියන්නේ මාළුවෙක් දෙනවට වඩා. මොකද ඔහුට වෘත්තියක්, නිෂ්පාදනයක්, රැකියාවක් ලැබෙන තැනකට පරිවර්තනය කරනවා නම් අන්න එතන ඉඳලා ඔහුගේ ජීවිත සුරක්ෂිතතාවයක් ඇති වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම දැනගන්නට ඕනේ මේ සහභාගීත්වය නැතිනම් බලමුළු ගැන්වීම ශක්තිමත් කිරීමේ ඒ සහභාගීත්වය, ඒ කියන වැඩපිළිවෙල මොකද්ද කියන එක දැනගන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලකට දරිද්‍රතාව තුරන් කරන ඒ වැඩපිළිවෙලකට අපේ ශක්තිය ලබා දෙන කිසි වෙලාවක පැකිලෙන්නේ නැහැ විපක්ෂේදීත්. ඒ නිසා අපිට දැනගන්න ඕනේ සභාපතිතුමනි මොකද්ද මේ බලමුළු ගැන්වීම සඳහා ආරම්භ කරන වැඩසටහන කියලා දැනගන්න ඕනේ. ඒක ඔබතුමයි කෙටියෙන් මම මේ වෙලාවේ විමසනවා. බොහොම ස්තුතියි.
Honorable Minister Shyam Sip Singh.
ශ්‍රී මන්ත්‍රීතුමනි, වසන්ත මන්ත්‍රීතුමා කියපු කාරණේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන මම ආරම්භ කරේ විෂයභාර ඇමතිවරය හැටියට. ඔබතුමාත් සම්බන්ධ වුණා. අපි ඔබතුමාලගේ දිස්ත්‍රික්කවලට ආවා මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඔබතුමාගේ දිස්ත්‍රික්කයට මූලාසන මන්ත්‍රීතුමා ආවා. ඒක මගේ බලාපොරොත්තුව වුණේ එදා ගම්මාන 500න් 250ක් සෞභාග්‍ය නිෂ්පාදන කාර්යාංශයත් 250ක් සමෘද්ධි දෙපාර්තමේන්තුවත් විසින් කරවන්න. හැබැයි මන්තුමා මම කනගාටු වෙන්නේ අද ප්‍රකාශ කරනවා සමෘද්ධි දෙපාර්තමේන්තුව නිලධාරීන් නෙවෙයි. එහි කළමනාකාරීත්වය එක ගම්මානයක් පිහිටවල සවිබල ගැන්වීමේ වැඩසටහනට අනුගත වුණේ නැහැ. ඒගොල්ලන් ප්‍රතික්ෂේප කරා සමෘද්ධි දෙපාර්තමේන්තුව හැටියට ඒ වැඩසටහනට. හැබැයි සමෘද්ධි දෙපාර්තමේන්තුව තමයි මේ සවිබල ගැන්වීමේ වැඩසටහන්වල හොඳටම පුහුණුව තියෙන දක්ෂ නිලධාරීන් ඉන්න දෙපාර්තමේන්තුව. නමුත් ඉහළ කළමනාකාරීත්වය තීන්දුව කරා මම විෂය භාර ඇමතිවරයා වෙලා ඉද්දී ඔවුන් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා ඒක මම කනගාටුවෙන් කියනවා. ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ සෞභාග්‍ය නිෂ්පාදන කාර්යාංශයට. අංක 2 ඔබතුමා අහපු කාරණා. ඔව් මේ සමෘද්ධි බැංකුව මහ බැංකුවේ නියාමනයට යටත් වෙන්නේ නැහැ. ඒ හින්දා ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරලා කඩිනමින් විනිවිදභාවයක් තියෙන නියාමනයට සමෘද්ධි බැංකු පද්ධතිය ලක් කරන්න කියලා. එහෙම ලක් කරාට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රතිලාභ මේ විනිවිදභාවය ඇති කරගත්තට පස්සේ සමෘද්ධි බැංකු පද්ධතිය හරහත් ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම ඔබතුමා මතු කරපු අනික් කාරණේ මේ මම උදෙත් කිව්වා ඔබතුමා ඒ වෙලාවේ හිටියේ නැහැ. මේ සමෘද්ධි බැංකු පද්ධතිය පෑවර කරන්න කිසිම සූදානමක් රජයේ නැහැ. ඒක වැරදි ප්‍රවෘත්තියක්. මොකද රජයත් පිළිගන්නවා සමෘද්ධි පද්ධතියේ වැදගත්කම. ඊළඟට සමෘද්ධි ව්‍යාපාරය තුළ වැඩ කරන 25000ක් වෙච්ච සේවක පිරිසට කිසිම අගතියක් මේ තත්ත්වය තුළ ඇති වෙන්නේ නැහැ. ඇත්තටම ඔය පරිපාලන වියදම් තියෙන්නේ ඇයි කියලා දිගින් දිගට මහන්නේ මෙන්න මේ තත්ත්වය තුළ. මොකද මේ තත්ත්වයට සම්බන්ධ වෙන මේ සවිබල ගැන්වීමේ වැඩසටහනට සම්බන්ධ වෙන නිලධාරීන්ට වැටුප්පා වේතන ගෙවිය යුතුයි. ඒ ඇඩ්මිනිස්ට්‍රේටිව් කොස්ට් එකේ ඇතුලේ තියෙනවා. ඒ වගේම සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. දැන් මේ කෑෂ් ට්‍රාන්ස්ෆර් එක සමෘද්ධිය කියන්නේ මන්ත්‍රීතුමා බොහෝ දැන් අපි ඔක්කොම කතා වලින් අපිට තේරුම් ගියපු කාරණේ තමයි මේ පාර්ලිමේන්තුව තුලත් විශ්වාස කරන්නේ මේ අර ආධාරය ලබා දීම සඳහා තියෙන දෙපාර්තමේන්තුවක් හැටියට. හැබැයි එතන ඔවුන්ගේ වගකීම ඉතාම සුළුයි. හැබැයි ඊට වඩා පුළුල් පරාසයක් තියෙන සවිබල ගැන්වීම. ඒ හින්දා සවිබල ගැන්වීමේ වැඩසටහන ඔබතුමා කියන දේ ඇත්ත. ඒක රජය ඉදිරිපත් කරනවා. ඒක සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේදී ඔවුන් ඉදිරිපත් කරයි. අපි හිතනවා අපිට එකතු වෙලා පුළුවන් වඩා පුළුල් සාර්ථක විනිවිදභාවයක් තියෙන කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි හොඳ සුබ සාධන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න.
Thank you, Honorable Minister. Yeah.
අන්දවෙන්නෝ නේ ඔබතුමා අද මේ කියන ඇත්තටම ඔබ ආරම්භ කරපු සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන මොඩලය හරහා සහතික වශයෙන්ම රටේ ඵලදායිතාවයට ඒ කියන්නේ ඉවත් වෙලා තියෙන සම්පත් රැකබල ඒ කියන්නේ රැගෙන රට ගම හරහා ලොකු නිෂ්පාදන ක්‍රියාවලියක් අත් වශයෙන් වර්ධනනවා. ඔබතුමා ලේකම්තුමාට මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා මොන විවේචනය මොන කෝණවලින් සමහරව කතා කරත් ඔහු ඉතාමත්ම ප්‍රබල භූමිකාවක් කරා සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානයක අත්‍යවශ්‍ය වැඩසටහනක් මේ වැඩසටහනෙත්
Thank you. Next, Honorable Mano Ganeshan, you have 10 minutes.
මේ සතුරු වෙනවා අපේ තරුණ දක්ෂ ශිවාර මැතිතුමත් මේ අවස්ථාවේදී සහභාගී වෙන සිටින බව ගැන මම මේ දෙමළ භාෂෙන් කතා කරන්නට යන්නේ ඒ නිසා ෆෝන් එක දාගත්තා නම් දෙයි කියලා විතරම මේ ක්‍රියා මං ප්‍රශංසා කරනවා. මොකද මේක අපිට රටේ අද අපි මුහුණ දෙන ප්‍රශ්නය නිසා ආර්ථික ප්‍රශ්නය නිසා මේක අවශ්‍යයි. இருந்தாலும் கூட இந்த நாட்டிலே வாழ்ந்து கொண்டிருக்கக்கூடிய மக்கள் பிரிவினரிலே மிகவும் பின்தங்கிய மக்களாக பிரிவினராக பெருந்தோட்ட மக்கள் கருதப்படுகின்றார்கள். எல்லோருக்கும் தெரியும் நாட்டில் தொடர்ச்சியாக குறியீடுகள் அல்லது தரவுகள் அல்லது கணக்கீடுகள் செய்யப்படும் பொழுது பாரம்பரியமாக நாட்டிலே கிராமியம் நகரம் பெருந்தோட்டம் என்றுதான் கணக்கிடப்பட்டது. ஹர்பன் ரூரல் அண்ட் பிளான்டேஷன் என்று. ஆனால் இடைக்காலத்தில் அது பிளான்டேஷன் என்ற அந்த பெருந்தோட்டம் என்ற அந்த கணக்கெடுப்பு படிப்படியாக கைவிடப்பட்டிருக்கின்றது. நல்லது. ஆனால் அவர் கைவிடப்படுமானால் பெருந்தோட்ட மக்களுக்கு எதிராக நாட்டிலே காட்டப்படும் பாரபட்சங்கள் ஒதுக்கீடுகள் காணால் போக வேண்டும். ஆனால் அப்படி போகவில்லை. எல்லா துறையிலும் பார்த்தாலும் கூட பெருந்தோட்ட மக்கள் ஒதுக்கப்பட்ட மக்களாக வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். இந்த சட்டமன்றத்தின் மூலமாக கொடுப்பனவு தரப்படுவதற்காக கணக்கீடுகள் செய்கிறார்கள். கணக்கீடுகள் கணக்கில் பாருங்க, கல்வி, சுகாதாரம், பொருளாதார நிலைமை, சொத்து, வீடு, குடும்பம் ஆகிய 1, 2, 3, 4 இந்த 6 அடிப்படைகளிலே 22 விஷயங்களை நீங்கள் கணக்கெடுக்கிறீர்கள். இந்த 6 அடிப்படைகளிலும் சரி, அதுக்குட்பட்டு வரக்கூடிய 22 விஷயங்களிலும் சரி, மிகவும் பின்தங்கிய மக்களாக, இசையிடம் ஒதுக்கப்பட்ட மக்களாக பெருந்தோட்ட மக்கள் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். யார் மறக்க முடியாது. இன்று இலங்கை தொடர்பாக அக்கறை கொண்டிருக்கூடிய சர்வதேச சமூகமாக இருக்கலாம், டெவலப்மெண்ட் பார்ட்னர் என்று சொல்லக்கூடிய அபிவிருத்தி பங்காளிகளாக இருக்கலாம், அது உலக வங்கியாக இருக்கலாம், IMF-ஆக இருக்கலாம், ஆசிய அபிவிருத்தி வங்கியாக இருக்கலாம், அமெரிக்காவாக இருக்கலாம், இந்தியாவாக இருக்கலாம், ஜப்பானாக இருக்கலாம், இவராக இருந்தாலும் கூட நாட்டிலே இன்று வாழ்ந்து கொண்டிருக்கூடிய மக்கள் பிரிவினர்களே பின்தங்கிய மக்களாக பெருந்தோட்ட மக்களை கருதுகிறார்கள். பாருங்கள், ஐநா சபையின் வேர்ல்ட் ஃபுட் ப்ரோக்ராம் தெளிவாக சொல்கிறது, ஃபுட் இன்செக்யூரிட்டி, உணவின்மை என்ற அடிப்படையிலே இலங்கையிலே நகரப்பகுதிகளில் 43% கிராம பகுதிகளில் 34% அதே வேளையிலே இருக்கும் பொழுது, அதே வேளை பெருந்தோட்ட பகுதிகளிலே 50% இருக்கின்றது. அதே போல உடன் அக்ரிகல்ச்சர் ஆர்கனைசேஷன் அவர் அப்படி சொல்கிறார்கள். அதே போல இந்த செயற்பாட்டுக்கு இது கணக்கீடுகளிலே சம்பந்தப்பட்டிருக்கக்கூடிய ICRC சர்வதேச ரெட் கிராஸ் மற்றும் இலங்கை ரெட் கிராஸ் ஆகிய அமைப்புகளும் கூட இலங்கையிலே வாழ்ந்து கொண்டிருக்கும் பெருந்தோட்ட மக்கள் விசேடமான முறையில் பின்தங்கிய மக்களை வாழ்ந்து கொண்டிருப்பதை அடையாளம் காட்டுகிறார்கள். உலக வங்கி கூட பாருங்கள், இலங்கையிலே வறுமை அதிகரித்து விட்டது கூறினாலும் கூட கூறுகின்றது. அதே வேளையிலே அந்த வறுமை தேசிய ரீதியாக 26% இருக்கும் பொழுது பெருந்தோட்ட பகுதிகளிலே 50% கடந்து விடுதல் சொல்கிறார்கள். இதில் இதை காட்டுகின்றன, பெருந்தோட்ட மக்கள் ஒதுக்கப்பட்ட மக்களாக பின்தங்கியப்பட்ட மக்களாக வாழ வைக்கப்பட்டு கொண்டிருக்கின்றார்கள். இதை நாங்கள் நடந்து கொள்ள வேண்டிய நிலைமை இருக்கின்றது. பாருங்கள், இங்கே ஐநா சபையிலே இருக்கக்கூடிய பிரபலமான ஒரு அறிக்கையாளர் சொல்கிறார். பாருங்கள், அறிக்கையாளர் யார், சுவிசர்லாந்து ரிப்போர்டர் மிஸ்டர் டொமோயோ ஒபகோட்டா. அவர் சொல்கிறார், இதை ஐநா சபையின் மனிதர்கள் ஆணையத்துக்கு அறிக்கை சமர்ப்பித்திருக்கின்றார். பாருங்கள், பெருந்தோட்டங்களில் இருக்கும் நிலைமை பார்க்கும் பொழுது மேல் நியூட்ரிஷன், பவர்ட்டி, ஓவர்ன் விமன், சைல்டு லேபர், அன்டிக்னிஃபைட் இன்டிஹியூமன் டிகிரேட்டட் லிவிங் கண்டிஷன்ஸ், இன்னடிக்குவேட் ஹெல்த் அண்ட் சோசியல் கேர், போர் ஒர்க் கண்டிஷன்ஸ், லாங் அவர்ஸ் ஆஃப் ஒர்க் வித் லெஸ் பேமெண்ட், ஃபோர்ஸ்ட் டு பி எம்ப்ளாய்ட் டு டொமஸ்டிக் ஒர்க்கர்ஸ் அண்ட் செக்ஸ் ஒர்க், கண்டெம்பரரி ஃபார்ம்ஸ் ஆஃப் ஸ்லேவரி என்று சொல்லிக்கொண்டே போகிறார். அதாவது இலங்கையிலே வாழ்ந்து கொண்டு கூடிய எல்லா மக்கள் துன்பப்படும் பொழுது அதி மோசமான முறையிலே, மிக பின்தங்கிய முறையிலே, கேவலமான முறையிலே, திட்டமிட முறையிலே அவர்கள் பின்தங்கிய மக்களை வாழ்ந்து கொண்டிருக்கின்றனர். அது மட்டுமல்ல, அதிர்ச்சி முறையிலே அது பெருந்தோட்ட மக்கள் தமிழர்களாக இருக்கின்ற காரணத்தினாலேதான் இடரீதியாக ஒடுக்கப்படுகிறார் என்பதையும் அவர் சொல்கிறார். நான் சொல்லவில்லை, நாம் சொல்கிறோம் தான், நான் எங்களை விட ஐநா சபை சொல்கிறது. புரிந்து கொள்ள வேண்டுமாகவே, இந்த மக்களை நாங்கள் எங்களை கட்சியை பொறுத்தவரை நாங்கள் எங்களை மக்கள் பிரதிநிதிப்படுத்துகின்றோம். அதிகமாக பெருந்தோட்ட மக்களை பிரதிநிதிப்படுத்தக்கூடிய கட்சியாக தமிழ் போக்கூட்டம் தலைவராக இருந்து கொண்டிருக்கின்றேன். ஆகவே நாங்களே பொறுத்தவரை நாங்கள் இலங்கையில் வாழ்ந்து கொண்டிய மருந்தோட மக்களை, மலையாள தமிழ் மக்களை எல்லாம் அதிகமாக இளைஞர்களாக மாற்ற வேண்டும் என கோரிக்கைப்படுகின்றோம். இளைஞர்களாக ஏற்றுக்கொள்ளப்படுவர்கள் இலங்கை வெளியே அல்ல, முழுமையான இளைஞராக இருக்க வேண்டும். இலங்கையில் வாழ்ந்து கொண்டவர்கள் எல்லாம் இலங்கை பிரஜைகளாக இருக்கின்றார்கள், இருந்தாலும் கூட முழுமையான பிரஜைகளாக மாறவில்லை. அந்த உரிமை தரப்பட வேண்டும் என்று கேட்டுக்கொள்ள விரும்ப, அந்த அடிப்படையை தான் இந்த கட்டுப்படுத்தி நாங்கள் பார்க்கின்றோம். ஆகவே இந்த கொடுப்பனங்களை பாருங்கள், நீங்கள் இப்படி கொடுக்கிறீர்கள், 400,000 குடும்பங்களுக்கு மாதம் 2,500 ரூபாய், இன்னொரு 400,000 மக்களுக்கு 5,000 ரூபாய், அதே போல இன்னொரு 800,000 மக்களுக்கு மாதம் 8,000 ரூபாய், 8,500 ரூபாய், இறுதி 400,000 மக்களுக்கு 400,000 குடும்பங்களுக்கு மன்னிக்கவும் 15,000 ரூபாய் தருகிறீர்கள். மொத்தம் 20 லட்சம், 2 மில்லியன் குடும்பங்களுக்கு வழங்குகிறீர்கள். நல்ல விஷயம். ஆனால் தெரிவு செய்யப்படக்கூடிய இருக்கக்கூடிய அந்த குறியீடுகளை பார்க்கும் பொழுது, கணக்கெடுப்புகளை பார்க்கும் பொழுது, கிரைடீரியா பார்க்கும் பொழுது குழப்பமாக இருக்கின்றது, நிறைய குழப்பமாக இருக்கின்றது. இந்த விண்ணப்பிக்க வேண்டிய தேவைப்பாடு, இதில் உள்ளடக்கப்பட்ட தேவைப்பாடு
பெருந்தோட்ட மக்களை சென்று அடையவில்லை என தெளிவாக குறிவைக்க விரும்புகின்றேன். சரியா, சென்று அடையவில்லை, அவர் விண்ணப்பிக்கவும் இல்லை. அவர்களது வாழ்வை வாழ்விடமெல்லாம் ஐசோலேட்டடாக இருக்கின்றது, ஒதுக்கப்பட்டிருக்கின்றது, பெருந்தோட்டங்களில் இருக்கின்றது. ஏனைய மக்களைப் போல அவர்களுக்கு பிரதேச செயலாளர்களின், மாவட்ட செயலாளர்களின், கிராம சேவர்களின் கண்காணிப்பு இல்லாமல் இருக்கின்றது, எனக்கு தெரியும் உங்களுக்கு. ஆகவே தான் அந்த மக்களுக்கு நோக்கி நீங்கள் விசேடமாக ஒரு செயல்பாடு இருக்கின்றது, அதை நீங்கள் கணக்கில் எடுக்க வேண்டும் என்று விரும்புகின்றேன். இல்லா இல்லா பட்சத்திலே ஏற்கனவே சமூர்த்தி செயல்பாட்டிலே நமக்கு ஒதுக்கப்பட்டதை போல இந்த செயல்பாட்டையும் கொண்டு மக்கள் ஒதுக்கப்படுவதற்கான ஆபத்து கணிசமாக இருப்பதை குறி வைக்க விரும்புகின்றேன். ஆகவே நாட்டில் பாருங்கள், பொருளாதாரம் வீழ்ச்சி அடைந்திருக்கின்றது. அதுக்காகத்தான் எதிர்வரும் காலத்தில் இன்னும் நெருக்கடி அதிகரிக்கப் போகின்றது. அதனால தான் அரசாங்கம் சர்வதேச சமூகத்துடன் சேர்ந்து, சர்வதேச சமூகம் அரசாங்கத்துடன் சேர்ந்து, டெவலப்பர் பார்ட்னர் சேர்ந்து அவர்களுக்கு விசேடமான ஏழை மக்களுக்கு, குறைந்து வருமான மக்களுக்கு உதவிகளை செய்வதற்காக தயாராக இருக்கின்ற நல்ல விஷயம். ஆனால் அது அந்த உதவி unless and until those assistance reach the most underprivileged, most vulnerable, most backward segment of community, it will not serve the purpose, Mr. Minister. பொருளாக நடக்காதது, நன்றாக புரிந்து கொள்ளுகிறது. ஏனென்றால் எங்களை மக்கள், நாங்கள் புரிந்து கொள்ள மக்கள் பிரிந்தகை மக்களாக இருக்கின்றார்கள், இளைஞர்களாக இருக்கின்றார்கள், இளைஞராக இருக்கின்றார்கள். ஆகவே அந்த மக்களை நீங்கள் விசேடமாக கவனிக்க விரும்புகின்றோம். ஆகவே இன்று பாருங்கள், உங்களது கணக்கெடுப்புகளை பொறுத்தவரையிலே நிறைய கேள்விகள் கேட்கின்றீர்கள், நல்ல விஷயம். ஆனால் அதையெல்லாம் அதுக்குள்ளே நிறைய ஈவன் மெனிபுலேஷன் வருவதற்கு மனிதர்களாகிய கிராம சேவர்களாக இருக்கலாம், பிரதேசராக இருக்கலாம், அதிகாரிகளாக இருக்கலாம், அரசியல்வாதிகளாக இருக்கலாம், இவர்களாம் சேர்ந்து உண்மையிலேயே நியாயமாக கொடுப்பன தரப்பட வேண்டிய மக்கள் யார், தரக்கூடாத மக்கள் யார், அதிகமான ஏழை மக்கள் யார், குறைந்த ஏழை மக்கள் யார், அதிகமான ஏழை யார் யார் என்று தெரிவு செய்ததிலே நிச்சயம் அரசியல் செயல்படலாம், அரசியல் புகழலாம், அரசு புகும் புகுந்திருக்கின்றது கடந்த காலங்களிலே, தெரியும் உங்களுக்கு. அதுதான் உலக வங்கி கவனமாக, உலக வங்கி அக்கறையாக இருக்கின்றது. ஆகவே தான் இதெல்லாம் விட்டுவிட்டு நீங்கள் உங்களால் நிச்சயமாக மின்சார பட்டியலை, எலக்ட்ரிசிட்டி பில்லை, மின்சார பட்டியலை குறைந்தபட்சமாக 60 யூனிட்கள் 60 அலகுகள் அல்லது 90 அலகுகள் மாத்திரம் பயன்படுத்தக்கூடிய அந்த குடும்பங்களை பின்தங்கி மக்களாக கடந்து விட முடியாது. புதுக்கட்டமாக செய்யலாம், நீங்கள் அதுக்குள்ளே ஷார்ட் லிஸ்ட் பண்ணலாம், செய்யலாம், செய்வீர்களானால் பெண் தோட்ட பெருந்தோட்டங்களா இருக்கலாம், நகரங்களா இருக்கலாம், கிராமங்களா இருக்கலாம், எல்லா பகுதிகளையும் வாழக்கூடிய மக்களை நீங்கள் பின்தங்கிய மக்களை அடையாளம் காணலாம். குறைந்தபட்சமாக தாங்கள் பயன்படுத்தக்கூடிய மின்சார அலகுகளை அடிப்படையை வைத்துக் கொண்டு மக்களின் வாழ்வாதாரத்தை கணிசமாக கணக்கிடலாம். அது ஒரு அரசாங்கத்தின் அரசாங்கத்தின் ஆவணம், அது அரசாங்கத்தின் ஆவணம், அது மறந்துவிட வேண்டாம். ஆகவே குறைந்தபட்சமாக 60 பாருங்கள், உங்களுக்கு மின்சார பட்டியலில் பாருங்கள், 1-30 வரை இருக்கின்றது, 31-60 வரை இருக்கின்றது, 61-90 வரை இருக்கின்றது. இந்த அலகுகள் தான் நாட்டின் மாலகுடி மக்களின் பொருளாதார வளத்தை அடையாளம் காட்டுகின்றன. அந்த அடிப்படையிலே குறைந்தபட்சமாக 90 வரை பயன்படுத்தக்கூடிய மக்களை நீங்கள் நிச்சயமாக, குடும்பங்களை, அந்த ஹவுஸ் ஹோல்களை நிச்சயமாக நீங்கள் பின்தங்கிய மக்களாக கருதி அந்த அடிப்படையிலே முதலீடு கணக்கெடுத்து விட்டு அது பிறகு உள்ளே சென்று நீங்கள் ஷார்ட் லிஸ்ட் பண்ணலாம் நினைக்கின்றது. அது அப்படி செய்வதன் மூலமாகத்தான் நியாயமான முறையில் இந்த கணக்கெடுப்பிலே கொடுப்பனை வழங்கும் பொழுது, பட்டியல் தயாரிக்கும் பொழுது, பட்டியலுக்கு அரசியல் முகாமல் செல்வாக்கு
செலுத்தாமல், இன
மத வித்தியாசம் பார்க்காமல், வர்க்க வேதங்கள் இல்லாமல், பெருந்தோட்டம் அல்லது கிராமம் நகரம் வேதங்கள் இல்லாத முறையிலே நியாயமான முறை பட்டியல் செய்ய முடியும் என்று நான் கருதுகின்றேன். நன்றி.
ஷியாம் சிங் சிங்
மனோ கணேசன் மந்திரிமா மீட்ட பிளத்த மீ සමහර කණ්ඩායම් මේ සංගණනයට ඇතුළත් වෙලා නැහැ කියලා ඔබතුමා අපිව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මන්තුමා මම එදත් ඔබතුමාට කිව්වා අපිට පුළුවන් නම් ඒ දිස්ත්‍රික්ක කිහිපය දෙන්න, පුද්ගලිකව අපි දිස්ත්‍රික්ක කිහිපයක අපි මැදිහත් වීම කරලා එහෙම දෙයක් වෙලා තියෙනවද කියලා විමසීමක් කරලා තියෙනවා. නමුත් ඔබතුමා ගැටලුකාරී තත්ත්වයක් ඇති කරගන්න එපා. ඒ වගේම ඔබතුමා හිතන්න එපා අපි මේ වතුකම්කරු ජනතාව මේ තත්ත්වෙන් එළියට තියලා අනික් කණ්ඩායම විතරක් තෝරා ගන්න සූදානමක් තියෙනවා කියලා. එහෙම කවුරු හරි සාධාරණ පදනම් මත ඇතුළත් වෙලා නැත්නම් අපිට අවකාශය තියෙනවා ඔවුන්ව ඒ ඇගෙයීම කරලා මේ වැඩසටහනට ඇතුළත් කරගන්න. එහෙනම් ඔබතුමාගේ විස්තර ටිකක් අපිට දෙන්න. අපි ඒ අනිවාර්යයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දෙන්න. ඒ මෙහෙම මගහැරීමක් වෙලා තියෙනවා නම් ඒ අයව මේකට ඇතුළත් කරගන්න කියලා. We will ensure that because our priority on this ASWASWA program is to ensure the most poor and the vulnerable communities are being supported by the government. So that is the framework that we are working within. So we also don't want to deviate, and we don't want to have any complaints also on that, that certain particular groups have been left out. So we will also ensure that everybody is taken in. So I humbly request you to support us giving the information also, and we will coordinate and make it happen.
Thank you. Okay.
I respect your sincerity. I had a discussion with the Honorable President too about on this, and he has told me to discuss with you as well as with the other officials. And this issue is very complicated, because if there are few families where in Avisa Valley by district or certain adjoining districts, I can bring to notice a large number of people from Nurelia, Badulla, Matale, Kandy, Munaragala, Ratnapura, Kagol, Kalambus, Avisavella, Kalutara, everywhere. So the totality of the planting sector should be taken into account as special people of special needs. That's all.
Thank you. Honorable Minister. Honorable Minister Shyam Singh.
I will get in touch with you. We'll fix a meeting next week. And I appreciate if you can come to the Minister of Finance. We will discuss with the officials also and ensure that, you know, this if there is something missing, that we will ensure that it has been corrected. We certainly take your points, because we don't want to leave anybody behind, as I said before.
Thank you.
And also, Honorable Member, you know, there were several suggestions from the opposition members also, which we partially agree, that to decide this on the consumption of electricity. I think we have also taken that into account. So consumption of electricity is being taken into account, but that is not going to be the only parameter, because I think there are other parameters that we have to look into, especially when it comes to the estate communities. You know, everybody doesn't have electricity connections, because, you know, some have bulk connections also. So we believe we have covered, but if there are any improvements needs to be done, especially in the updating process, we are happy to adopt that also. So that is one of the parameters that has been taken into consideration. You know, we have taken that also into consideration. That is one of the parameters out of the 22. So next week we'll meet up and discuss.
Me langata garu samampriya herath mantrituma obathumata vinadi 10k kalayak thiyena.
Istutigar sabhapathumani visheshayenma assasuma subasadaka pratilabha geyim yojana kramaya gana katha karannata prathama
garu vela garu walayemata mantrituma
ඉස්තිතිමුලාසනාරු මන්ත්‍රීතුමනි අමතුමනි දැන් සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරය කියලා කියන්නේ මේ සවිබල ගැනීමේ සමස්ත දුප්පතුන් සවිබල ගැනීමේ ව්‍යාපෘතිය ඇතුලේ මේ ප්‍රතිලාභ ගෙවන එක තිබුණේ එක කාර්යයක් විතරයි. එතකොට මම හිතන්නේ නැහැ ඒ කාර්ය දැන් මේ අස්සසුව ව්‍යාපෘතිය යටතට ආවා කියලා සමස්ත සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරයට ලොකු බරපතල හානියක් වෙනවා කියන කාරණාව නිරීක්ෂණය වෙන්නේ නැති ගතියක් තමයි තියෙන්නේ. මම ඔබතුමාගෙන් විමසන්නේ යන්නේ දැන් මේ අලුතෙන් කරපු සමීක්ෂණය හරහා මේ වෙනකොට සමෘද්ධිය ලැබමින් හිටපු අයයි සමීක්ෂණයෙන් ආපු මේ ස්විච්චාවෙන් ඉදිරිපත් වෙලා ෆෝම්ස් පුරවලා දීපු අයයි අතර ලක්ෂ 4ක විතර බලු බැල්මට වෙනසක් තිබෙනවා. ඒ වෙනස මොන ආකාරයට නිර්වාණය වුණේ කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරගන්න.
ගරු මන්ත්‍රීතුමා, අපිට නිශ්චිත වශයෙන්ම මේ සමෘද්ධි ප්‍රතිලාභ ලබන කණ්ඩායම සහ නිකුත් කණ්ඩායම කියලා තවම නිශ්චිතව මේ ඉලක්කම ලබා දෙන්න බෑ. මොකද දැන් මේ කමිටු රැස්වෙමින් තෝරා ගැනීමේ ක්‍රමවේදය පවත්වනවා. ඊළඟට මේකේ අභියාචනා සහ පැමිණිලි ඉදිරිපත් කිරීමටත් කාලයක් ලැබෙනවා. මම හිතන්නේ ඔබතුමා විමර්ශනය කරන විමසනවා ඇති කාරණේ මට හිතන විදිහට ලක්ෂ 37ක් අයදුම්කරුවෝ හිටියා. හැබැයි මේ මේ විමර්ශන කටයුතු වලදී ඉදිරිපත් වුණේ ලක්ෂ 32කමාරක් පමණයි. ඒ කියන්නේ ලක්ෂ 4කමාරක් විතර ස්වේච්ඡාවෙන්ම මේ සමීක්ෂණයට සම්බන්ධ වුණේ නැහැ. ඉතින් මගේ විශ්වාසය ගරු මුලාසනාරුට මන්ත්‍රීතුමනි, සමහර විට ඒ කණ්ඩායම විශ්වාස කරනවා ඇති ඔවුන් මේ කියන කාරණා 22ට අයත් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔවුන් පැමිණීමෙන් වැළකී සිටියා වෙන්න පුළුවන්. හැබැයි අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවසාන සංඛ්‍යාව කොහොමද තෝරා ගැනීම කළා තියෙන්නේ මේ ලක්ෂ 4000 පිළිබඳව අපිට නිශ්චිතවම කියන්න බෑ. නමුත් ඔවුන් සමීක්ෂණය ඉදිරිපත් වෙලා නැහැ. ඉල්ලුම්පත්ත ඉදිරිපත් කළත්.
Thank you. ගරු සමන්ප්‍රිය රත්නමැතිතුමා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අසසම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය ගැන කතා කරන්න ප්‍රථම විශේෂයෙන්ම දඹදෙණිය ආසනේ වඩුවා කෙටුව ගල දෙවැනි පරාක්‍රමබාහු රජ යුගයට අයත් වඩුවා කෙටුව ගල රක්ෂිතය මේ වෙද්දී DTR and private limited කියලා කම්පැනිකින්ට වදු දීලා ගල්වලක් කරගෙන යනවා. මේකේ ආරක්ෂිත පවුරට මම හිතන්නේ විශාල ව්‍යසනයක් මේ විදිහට සිද්ධ වෙලා තියෙනවා. දඹදෙණියේ රජමහා විහාරයේ හාමුදුරුවෝ ඇතුළු ප්‍රදේශවාසීන් විශාල උද්ඝෝෂණයක් මම හිතනවා මේ වෙද්දිත් පවත්වනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන්න කියන කාරණය ගරු ඇමතුමාට ඉදිරිපත් කරන්නට කැමතියි. මම හිතනවා අපි දන්නවා අස්සසම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය මීට මාස කිහිපයකට කලින් සමීක්ෂණයක් විදිහට ගම්මට්ටමින් කරා. එතකොට ඒකේ කාරණා 22ක් සම්බන්ධයෙන් මේ සමීක්ෂණය තුල කරුණු අඩංගුණා. නිදහසෙන් පස්සේ මේ රටේ බිහිවෙච්ච බලයට පැමිණිච්ච රජයන් විවිධාකාරයේ දිනුදුකම් පිටදැකීමේ ව්‍යාප්ති ක්‍රියාත්මක කරා. ඒක මේ අපේ රට විතරක් පොදු දෙයක්ුත් නෙමේ, ලෝකයේ බොහෝ රටවල් වලට දිනුදු ජනතාව ඒ දිනුදුකමෙන් තුරන් කිරීම සඳහා පවතින රජයන් සහ ආණ්ඩු විසින් විවිධ යෝජනා ක්‍රම, ඒ වගේම මම හිතනවා විවිධ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. ඉතින් ඇත්තටම අපි දන්නවා ජනසවීය ව්‍යාපාරය, ඒ වගේම එතනින් ගියාම ජනසවීය ව්‍යාපාරයෙන් පස්සේ තමයි සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වෙන 1994 වර්ෂයේ චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ රටේ ජනාධිපතිවරිය වුණාට පස්සේ. අපි දන්නවා ඒ වෙලාවේ අමාත්‍යවරයා බවට පත් වෙලා හිටියේ SP දිසානායක මැතිතුමා. ඒ වෙලාවේ හැම ගමකින්ම අපි දන්නවා සමු සංවාද නිලධාරීන් දෙන්න ගැනීම දෙන්න ගානේ බඳව ගත්තා. ඉතින් ඒ ව්‍යාපාරය තුල හිටපු කෙනෙක් විදිහට මම විශේෂයෙන්ම දන්නවා ඒ වෙලාවේ රුපියල් 10000ක් ලබා දුන්නා ව්‍යාප්ති ක්‍රියාත්මක කරන්න. ඒකේ දිනුදු අයට සහනාධාර ලබා දීම පමණක්ම නෙමේ අරමුණ උනේ. ඒ වගේම සුබසාධන ප්‍රතිලාභ ලබා දීම පමණක්ම නෙමේ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණ උනේ. ඉතින් ඇත්තටම අපි දන්නවා දැන් මේකේ විශාල බියක් ඇති වෙලා තියෙනවා. බොහෝ වෙලාවට සමෘද්ධි ව්‍යාපාරය මෙතනින් අවසන් වෙයි, ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයට තියෙන තැන අහිමි වෙයි කියන බිය ඇත්තටම ඒ සමෘද්ධි ව්‍යාපාරයට ආදරය කරන්නා වූ ජනතාවට සහ සමෘද්ධි ව්‍යාපාරය තුළ ජීවත් වන්නා වූ සමෘද්ධි සංවාදන නිලධාරීන්ටත් ඒ වගේම කලමනාකරුවන්ටත් ඇති වෙලා තියෙනවා. ඒක නිදායාසයෙන් ඇති වෙන දෙයක්. ඉතින් මම ඇමතුමාගෙන් ඇහුවා මේ කාරණේ සම්බන්ධ ඇමතුමා කිව්වේ මෙතනදී ඔවුන්ගේ දැන් ජාලගත කිරීම කරලා නැති නිසා, ඒ වගේම තවත් කරුණු කාරණා කීපයක් නිසා මේක සමෘද්ධි බැංකුව හරහා කරන්න බෑ කියන කාරණේ. ඉතින් ඒක නිවැරදි කරගත්තොත් ඉදිරියේදී ඇමතුමා කිව්වා ඒක සමෘද්ධි බැංකුව හරහා අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඇත්තරම නොමිලේ දීලා මම හිතන නිදහසෙන් පස්සේ අපි දන්නවා දේශපාලන අරමුණු ඇතුවත් අපි බොහෝ දේවල් ක්‍රියාත්මක කරනවා. ඒ දේශපාලන අරමුණු තුල යම් දෙයක් මම හිතන්නේ මේ රටේ දුප්පත් ජනතාවට යම් වැඩදායි ක්‍රියාපිළිවෙතක් ක්‍රියාත්මක වුණා නම් ඒ සමෘද්ධි ව්‍යාපාරය හරහා කියන එක මේ අවස්ථාවේ අපි කියන්න ඕනේ. ඒ වගේ අපි දන්නවා 1994 මේ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වෙන්නේ මහා දැවැන්ත විශාල යුද්ධකුත් එක්ක. ඒ යුද්ධෙත් එක්ක තිබිච්ච අනිත් කාරණය තමයි ඒ ආර්ථික එදා ආර්ථික කඩාවැටීමට අවශ්‍ය විසුමක් ලබා දෙන්නත් මේක යම් පිටුහලක් වුණා. ඉතින් එතනදී දා 125 දක්වා තිබු දරිද්‍රතා මට්ටම 106.4 වගේ අපිට අඩු කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම අපි දන්නවා සංඛ්‍යා ලේඛනවල 2012 2013 වගේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වුණා 106ක දරිද්‍රතා රේඛාව 110ට ළඟා වුණා නම් දිනුදුකම 9.9 දක්වා ඉහළ යනවා. ඉතින් ඒක වැළගුණෙත් ඇත්තම සමෘද්ධි ව්‍යාපාරේ හින්දා. ඉතින් මේ මේසා විශාල වැඩපිළිවෙළ රාශියක් සමෘද්ධි ව්‍යාපාරය තුළ අන්තර්ගතයි. විශේෂම කියන්නේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ, සිබ්දොර ශිෂ්‍යත්ව ක්‍රමය, නිවාස සංවර්ධන වැඩසටහන්, ඉතාම වැදගත් සමාජ ආරක්ෂණ වැඩසටහන සමෘද්ධිලාභී පවුලක මරණයකදී රුපියල් 20000ක් ප්‍රතිලාභයක් ලබා දෙනවා. විවාහකදී රුපියල් 10000ක මුදලක් ලබා දෙනවා. මීට අමතරව රෝහල් ගත වීමකදී දින 30 දක්වා උපරිම දිනකට රුපියල් 350ක උපරිම ගෙවීමක් සිදු කරන අය පවුල් වලට. ඉතින් ඒක විශාල සහනයක්. සිබ්දොර ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් දරුවන් සමෘද්ධිලාභී පවුලක දරුවෙකුට මාසික රුපියල් 1500ක දීමනාවක් වසර දෙකක අධ්‍යාපන කටයුතු සඳහා කරගෙන යාම සඳහා ලබා දෙනවා. ඉතින් මේ වගේ විශාල පිටුවහලක් ඒ වගේ සමෘද්ධි ලාභීන්ට අත් වුණා කියන කාරණේ සිහිපත් කරන්න ඒ වගේ නිවාස සංවර්ධන වැඩසටහන මේකේ. ඒක මං කිය මේක නිකම්ම ප්‍රතිලාභ දෙන වැඩසටහනක් නෙමෙයි නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ලක්ෂ 7 හමාර ඒ වගේ ලක්ෂ 2 හමාර ලක්ෂ 1 හමාර වගේ නිවාස ආධාර ලබා දුන්නා. ඉතින් ඒක නිවාසයක් හදන්න ප්‍රමාණවත් නොවුණත් ඒක ඇත්තටම යම් පිටුවහලක් වුණා ඒ ප්‍රතිලාභීන්ට තමන්ගේ නිවාස ඉදිකර ගැනීම සඳහා. ඉතින් මේ වගේ අනෙක් වැඩසටහන වැඩගත්ම වැඩසටහන තමයි සුද්‍ර මූල්‍ය වැඩසටහන. දැන් අද අපි දන්නවා බැංකුවකින් ණයක් ගන්න ගියොත් එහෙම සාමාන්‍ය 30%කට ආසන්න පොලි ප්‍රතිශතයක් අය කරනවා. හැබැයි අද මේ කුඩා කණ්ඩායම් කුඩා අන්න ඕන අපමත 12.4%ක පොලියක් ගන්න හීනවන පොලි ප්‍රතිශතයක් යටතේ ඒ සමෘද්ධි ලාභියෙකුට ලක්ෂ 10 ලක්ෂ 20ක වගේ මුදලක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයේ සුවිශේෂම කටයුත්ත සිදු කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අතරම ඔව් මා දැවැන්ත කාර්යභාරයක් කරා මේ තාක් දක්වා ඒ කාර්යභාරය කරනවා ඉෂ්ට සිද්ධ කරනවා. ඉතින් අද හැමතුමාට අපි කියන්න ඕනේ මේ අවස්ථාවේ ඔබතුමා ඉල්ලීමක් කරනවා ඒ සමෘද්ධි ව්‍යාපාරයේ හරහා අතර මේ දේ කරන්න පුළුවන් නම් දැන් මරත් අතරම අවබෝධයක් තියෙන හැමතුමා දැනගත්ත මේ කාරණය සමෘද්ධි බැංකු ජාලගත කිරීම නොකරපු නිසාත් ඒ වගේම යම් යම් තාක්ෂණික කාරණා කීපයක් නිසා විගරණය මම හිතන්නේ ඒ වගේ ගැටලු කීපයක් නිසා මේක සමෘද්ධි බැංකුවට ලබා දෙන්න බෑ කියන කාරණේ එතුමා සඳහන් කරා. ඉතින් මම හිතනවා මේ කාරණා ටික නිවැරදි කරගත්තොත් අපිට සමෘද්ධි ව්‍යාපාරය හරහාම මේ වැඩ කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඇත්තටම අපි දන්නවා එන බොහෝ රජනක අපිත් කරනවා ඕනෑම පළේට පැමිණි රජයක් කරනවා යම් යම් ප්‍රතිලාභ ලබා දෙද්දී තමන්ගේ පාක්ෂිකයන්ට ඒ ලබා දීම සඳහා වැඩි උනන්දුවක් දක්වනවා. ඉතින් අද මේවා කිරීම නිසා වෙලා තියෙන්නේ අද අපි හිටපු තැනටත් වඩා පල්ලෙහා තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක ඒවා නිවැරදි කරගන්න ඕන. ඉතින් මේකේ අපි දන්නවා ඒ සමීක්ෂණ කටයුත්තේදී යම් යම් මම ඒක 100%ක් හරියාකාරයෙන් සිද්ධ වුණා කියන කාරණේ මම පිළිගන්නේ. එතනදී අපි හිතමු යම් නිලධාරියෙක් තමන්ගේ නෑදෑ හිතවත්කම් මත බොහෝ වෙලාවට ගිහිල්ලා ඒ තොරතුරු පිරවීමේදී වැරදි දත්ත ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සිද්ධි සමහරලාවට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් 100%ක් නොවුනත් 80%ක් හරි මේ තොරතුරු හරියාකාරයෙන් ලබා දෙන්න ඇති කියන විශ්වාසයක් අපිට තියෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ අපි තාමත් විවසනකාරී තත්ත්වයක් තුළ මේ රට කොරෝනා වසංගතයෙන් පල්ලෙහාට මැදිලා වැටෙද්දී ඒකට මහා දැවැන්ත කාර්යභාරයක් කරා සමෘද්ධි ව්‍යාපාර. මට මතක හැටියට බිලියන 50ක වගේ මුදලක් ලබාගත් සමෘද්ධි ව්‍යාපාර සමෘද්ධි බැංකුව හරහා ඒකෙන් බිලියන 7ක් තමයි ප්‍රතිලාභින් ලබා දුන්නේ. බිලියන 43ක්ම හිතා තාමත් අපි රජයක් විදිහට සමෘද්ධි ව්‍යාපාරයට ණය. ඉතින් ඒ වගේ මහා දැවැන්ත කාර්යභාරයක් රුපියල් 5000 ලබා දීමේදී ගෙවල් වලටම ගිහිල්ලා ලබා දීලා ඒ වගේ ඇට මිදුළු වලට බද්ධ වෙච්ච මහා දැවැන්ත ව්‍යාපාරයක් තමයි සමෘද්ධි ව්‍යාපාරය. ඉතින් අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන අස්සතුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරද්දී ඒක සමෘද්ධි ව්‍යාපාරේ මම හිතන්නේ බැහැරව ක්‍රියාත්මක කරනවා නෙමෙයි මම අර කිව්ව තාක්ෂණික කාරණා නිසා තමයි අද එතනින් ඉවත් වෙලා මේ කාරණය කෙලිය මහ බැංකුව හරහා ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නේ. ඉතින් ඒක සකස් කරලා නිවැරදි කරලා ඇතුළත් කරනවා කියලා අපි ඇමතුමා කිව්වා. ඒ වගේම අපි මතක් කරන්න ඕන සෞභාග්‍ය ගම්මාන වැඩසටහන ඇමතුමා ඉන්න කාලේ ක්‍රියාත්මක කරේ අර කිව්වා වගේ ඉතාමත් හොඳ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අපේ රටට බිහි කරන්නට දායක වෙච්ච වැඩසටහන. ඉතින් ඇත්තට මේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වුණොත් තමයි දැන් අපි නිකන් දීලා මිනිස්සු හොර වෙලා ඉන්නේ. මේ වගේ නිර්මාණශීලී වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නම් මම සේහන් සේමසිං ඇමතුමා අපේ ආසෙන් ලබා දුන්නා සෞභාග්‍ය ගම්මාන 4ක්. ඉතින් අද ඇත්තටම ඒවා පසුවිපරම් කිරීම ඒ වගේ ඒවතුලින් අද ප්‍රතිලාභින් මම හිතන්නේ ඉතාමත් හොඳ තත්ත්වයක පත් වෙලා තියෙනවා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික පිරිසක් ඒ වගේ විදාතා වැඩසටහන් මතක් කරන්න ඕනේ. විදාතා වැඩසටහන් තුලින් තාක්ෂණය ලබා දීම තුලින් අද යම් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් විශාල පිරිසක් අද බිහි වෙලා ඉන්නවා. ඒකයි මම හිතන්නේ අපි සතුටට කාරණයක්. ඉතින් මේ සියලුම දේවල් මේක අපි මම හිතනවා අද අපේ බොහෝ දෙනා තුළ තියෙන වැරද්දක් තමයි අපි යම් ආර්ථික වශයෙන් ඇති හැකි වුණාට පස්සේ අපි කැමති නැහැ අපේ තොරතුරු ලබා දෙන්න. ඉතින් අපේ මේ රට තුළ තියෙන ප්‍රශ්නයක් එක්ක සමහරවිට ආර්ථික වශයෙන් ඉතාමත් ශක්තිමත් වුණාට පස්සේ අපේ සැබෑ තොරතුරු අපි ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම හිතනවා පුංචි ගැටලුවක් තියෙනවා. ඉතින් මේවත් අපි නිවැරදි කරගෙන ඉස්සරහට ගියොත් එහෙම අපිට ආගන දිලිඳුකම කියන කාරණේ පිටු දකින්න අපිට අවස්ථාව හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ අපි හැම අවස්ථාවකදීම කල්පනා කරන්නේ මේ රටේ දුප්පත් කෙනා එතනින් සමාජයේ ඉහළ තැනට ගෙනල්ලා ඒ මනුස්සයා නිකම්ම නිකන් අපි රජේ නඩත්තු කරන පුද්ගලයෙක් නොවි අධිකාර ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ඒක ව්‍යවසායකයෙක් බවට පත් කරලා සුරුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් බවට පත් කරලා මේ රටේ ජාතික ආර්ථිකයේ ජාතික නිෂ්පාදනයට අවශ්‍ය දායකත්වය ලබා ගැනීම තමයි මම හිතන්නේ ප්‍රධානම අපේ පරමාර්ථය බවට පත් වෙන. ඒ හින්දා මෙතනදී විශේෂයෙන්ම අස්සසුම සුබසාධක ප්‍රතිලාභ ගේම් යෝජනා ක්‍රමය ඒ වෙලාවේ මම හිතනවා අපිට මේකෙන් බොහෝ නිලධාරීන් මේකට අවශ්‍ය නිලධාරීන් බැහැර වෙලා හිටියත් මේ දේ ඉතාමත්ම අපහසා මැද්දේ තමයි කරන්න සිද්ධ වුනේ. හැමතුම මම හිතන්නේ හැම අවස්ථාවකම කතා කරා අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඔබතුමාත් සභාපතිවරයෙක් හිටිර දන්නවා. අපි මේ වෙලාවේ අපි කතා කරලා දිසාපතිතුමාලත් එක්ක කතා කරලා යම් යම් අපහසා මැද්ද තමයි මේ සම්මිශ්‍ර කටයුත්ත කරේ. ඉතින් අපිට සිද්ධ වුණා උසස් පෙළ සමත් දරුවන් ඒ වගේම යම් අධ්‍යාපන මට්ටමක් ලැබූ දරුවන් මේ සඳහා අපිට තෝරගන්න සිද්ධ වුණා. ඒ දරුවෝ දාගෙන තමයි අපි මේ දේ කරන්න සිද්ධ වුණේ. ඉතින් මම හිතනවා ඉතාමත්ම 100%ක් නිවැරදි නොවුනත් යම් තාක් දුරකට 80% වගේ ප්‍රමාණයක්කට නිවැරදි තොරතුරු ලබා දීලා අද මේ රක්ෂ 20ක් වගේ ප්‍රමාණයකට අවුරුදු මම හිතන අවුරුද්දක් පස්සෙ අවුරුදු 3ක් යනකම් මේ සමාජ ප්‍රතිලාභ ලබා දීලා ඒ පෞල් ශක්තිමත් කරන්න අවශ්‍ය දායකත්ව ලබා දීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙමි. මට ලබා දුන්න අවස්ථාව සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. තමුන් වහන්සේට මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්බන්තුතුමා.